තවත් ප්‍රශ්නයක් මේ තියෙනවා. ගිහි ජීවිතයක් ගත කරන අප අතහැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් කටයුතු කිරීමේදී මේ ආර්ය මාර්ගයේ ගමන් කොට නිවන් අවබෝධ කිරීමේදී බුදුන් වහන්සේ දේශනා කොට ඇති මධ්‍යම ප්‍රතිපදා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා කියලා මේ අහන්නේ. දැන් මෙතෙන්දී ලොකු ප්‍රශ්නයක් එන්නේ මේ අතහැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් කටයුතු කිරීමේදී. දැදි මේක ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔක හොතර තෝරා ගන්න ඕනේ. කුමක්ද අතහරින්නේ, කුමකින්ද මිදෙන්නේ, කුමකද නොවැළෙන්නේ. දැන් මේක දකින්න ඕනේ. දැන් මේ ටිකම තමයි අද හුඟා පටලවා තියෙන්නේ. විවිධාකාර මේ මිනිස්සේ ගිහි වතේ ඉඳගෙන කරන ක්‍රියාකාරකම් අත්හරින්න කියලා කියනවා. ඕවා කර කර නිවන් දකින්න බෑ. ඔය ගොවිතැන් කර කර, ඔය රටේදීන් රස්සාවල් කර කර, හරි හම්බ කර කර, පවුල් ජීවිතය ගත කර කර නිවන් දකින්නේ කොහොමද? ඕ අත්හැරපන්. අත්හරින්න කියලා තියෙනේ මොනවද? අත්හරින්න කිව්වේ මොනවද? දැන් ලොකු ප්‍රශ්නයක්. විසාකා උපාසිකාවට ළමයි 18 දෙනෙක් හිටියා කියලා කතාවක් තියෙනවා. හත් අවුරුද්දේ සෝවාන් වෙච්ච විසාකා උපාසිකාව මොකක් කළාද? ළමයි 18 දෙනෙක් හැදුවා. මොකද අත්හැරියේ? අත්හැරෙපේ හොයාගන්න බැරි වුණා. අද ඉස්සෙල්ලාම ගිහිල්ලා හිටන් කියන්නේ අත්හරින්න මොකද? ඔය පෞල් ජීවිත ඔය කාලේ හරියන්නේ නැහැ, නිවන් දකින්නේ. ඒක අත්හැරපන් ඉස්සෙල්ලා. ගිය තැන ඉඳන් අවුල. අත්හරින්න කිව්ව චන්දරාගය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. අත්හැරිය යුත්තේ දන්නේ නැහැ. කළ යුත්තේ දන්නේ නැහැ. ඔය රස්සාවල් කරලා හරියන්නේ නැහැ. ඕවා කරලා නිවන් දකින්න බෑ. ඕවා අයිතු අසාධාරණ වැඩ. හැබැයි අනේ පිට සිටිතුමා මොකද කරපු රස්සාව? ගිනි පොලියට සල්ලි දුන්නේ. දැන් මොකද කියන්නේ? ගිනි කියන්නේ රත්තරන්. කින්දර නෙවෙයි ගිනි පොලිය කියලා. අද කියන්නේ හුඟා සූරයන් කණේ කරන්නේ. ඒ ගිනි කියන වචනේ කියන්නේ රත්තරන් වල. ගිනි පොලිය කියන්නේ පොලියට රත්තරන් ගන්නවා. වෙන මොකුත් ගන්නෑ. පොලිය දීවන් රත්තරන් වල. රක්ෂාවක හැටි වත්කම් තිබුණා ඕන තරම් පොලියට සල්ලි දෙනවා. වෙලදා කරන්න ඕන කෙනෙකුට දෙනවා. හෙට්ටි කියන්නේ තේකනේ. හිටුවරු කියන්නේ හෙට්ටි කියන්නේ. අද හෙට්ටි කියන්නේ තේගොල්ලෝ. එදා සිටු කිව් එක තමයි අද හෙට්ටි වුණේ. අදත් හෙට්ටි වීදි ආදී වශයෙන් කියන්නේ රත්තරන් වැඩ කරන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි වත්කම් තියෙන අය. ඒගොල්ලන්ගෙන් තමයි කෙනෙක් පොලියට හරි සල්ලි ගන්න. ඉතින් හෙට්ටි මුදලාලිකින් ආදී වශයෙන් තමයි ඒ කාලේ අද වුණත් මේ ඈතක් වෙනකන් සල්ලි ගන්න ගිය බැංකු හදනකන්. මොනවාරි කාට රස්සාව කරන සල්ලි හම්බෙන ගියොත් මුදලාලි හම්බෙන්න තමයි යන්නේ. ඒ අය තමයි සිටුවරු හෙට්ටි කිව්වේ. අනේ සිටු කෙනෙක් තමයි අනේ පිට සිටු කියන්නේ. ඒ අනේ පිටු කියන්නේ සිටුවරි. හැබැයි මොකද දානපදී. ඉතින් නව රස්සාව කළේ එහෙමයි. ඉතින් ගහට ප්‍රශ්නයක් එනවානේ. එළුපට්ටියකුත් ඉඳලා තියෙනවා. සිටුවරයාගේ එළුපට්ටිය දාන එළුව දාන පෙටි ඔක්කොම රත්තරන් කියලා තියෙනවා. පුණ්‍ය ඉරියකින් රත්තරන් වුණා. මොනවා කරන්න හරි එළුව හදලා තියෙනවනේ. එළුව හදන්නේ මොනවා කරන්න? සත්තරන් ඉඳ පටන් ගත්තේ පුණ්‍ය ඉරිය ලැබුණාට පස්සේ. එහෙනම් ඊට ඉස්සෙල්ලා එළුව හදලා තියෙන මොනවා කරන්න? හාන්නද? පොරු ගන්නද? එළුවන්ගේ ඔය එදා ඉඳලා තියෙන ගැටි පොත්වල තියෙනවා. ත්‍රිවිධ පොත්වල හදා වෙලා තියෙනවා. ඒ හිටපු හදපු සත්තු ආරාමයේ ඔක්කොම ඒවා. ඉතින් මේවා ඒ කාලේ තිබුණා. එහෙම ක්‍රමවේද තිබුණා. නමුත් සෝවා හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්චයත් හිටියා උතන. අනේ පිට සිටම සෝවා කෙනෙක්, විසාකා උපාධිකාව හත් අවුරුද්දෙන් සෝවාන් පලියට පත් වෙච්ච කෙනෙක්. එහෙම සඳහා වෙනවා. එතන විවිධාකාරයෙන් කටයුතු කරපු මහානාම සාක්‍ය කුමාර කියන්නේ ඒ වගේ කුඩා කාලයේදීම සෝවාන් පලියට පත් වෙච්ච පින්වතෙක්. හැබැයි ඉතින් අනේ ඉතින් මහානාම සාක්‍ය කුමාරයා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඇසුරේ ඉන්නකොට, මේ සංඝයා ඇසුරේ ඉන්නකොට මට හරි චිත්ත ප්‍රසාදයක් තියෙනවා. බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි බොහෝම පැහැදීමක් තියෙනවා. හැබැයි මම මෙහෙන් ගිහිලා මගේ මේ වැඩපොළට වැස්සහම, මගේ මේ කලවිදි වලට වැස්සහම, ඇතවුරට ගියහම, ඒ වැඩි ඇතිවෙනව මගේ අදහස්, සමහර වෙලාවට ඇතිවෙන කෝප, ඇතිවෙන තද ස්වභාවය ඇතිවෙනකොට මට හිතෙනවා මෙහෙම මොහොතක මම මළොත් කොහෙද ඉපදින්නේ, අපාය යනවා මිස. මෙහෙම මගේ හිතේ ඇතිවෙන බයක්. ඒ තරම් සැලගති මට ඇති වෙනවා. මහානාම බය වෙන්න එපා. කිසි අවස්ථාවක එහෙම එකක් වෙන්නේ නැහැ. ඔබට ධර්මාවබෝධයක් තියෙනවා. ධර්මාවබෝධය ඔබට පළවෙනි වෙනවා. ඒගෙන බය හිතන්න එපා. එහෙම තත්ත්වයක ඔබේ මනසට ගොඩ නැගෙන්නේ නැහැ. තුන් වතාවක් බුදුරන් වහන්සේ අවවාද දුන්නා. දැන් එහෙනම් මේ මාර්ගඵල අවබෝධය කරගන්න කෙනා කරලා තියෙන වැඩ පිළිවිල පේනවා හොඳට. අපි හිතා ඉන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් හිටියත් එයා මහරහතන් වහන්සේ නාමකේ මට්ටමටයි මේ ලෝකෙ පිළි aran තියෙන්නේ. සෝවාන් වෙනවා කියන්නේ එහෙම අවස්ථාවක්. ඉතින් ඒ නිසා යථාර්ථය තෝරා ගන්න බෑ. ශාකේ සරකාණී ශාකයා කියන
ඒ සාකි කුමාරයා කුමාරයා නෙමෙයි වයසක නාකිය කවුරු 80 ගානක් ගියේ කෙනෙක් ඒ කාලේ වෙනකොට බීපු එක අතරින්ද වෙයි අන්ති වෙලත් බොනවා කාපරා බීගෙන තමයි ඉන්නේ ඔක්කොම පරයා කියලා අයින් කළා අපේ සනුහරේටක් ගැලපෙන්නේ අපේ කවුරුවත් බොන්නේ නැහැ ඒ අපේ සිරිත මේක අපේ චාරිත්‍රිවත් ගලපන්න නැතුව කැත විදිහට බීවි තැනි තැන ලගිනවා මෙහෙමයි කියලා බැනලා පන්නගත නැහැ දැකමතෝ කියන්න ඉපා කිය අන්තිමට මේක හරි සංවේගයක් ඇති වුණා මිනිස්සු ඔක්කොම කොන් කළපු හින්දා අවසාන කාලේ බුදුරන් වහන්සේ හම් වෙන්න ගියා කෙනෙක් යාළ පණිවිඩය දුන්නා කවුරු පිළිගත්තේ නැතත් ඔය පිළිගනී කියන එකෙක් ඉන්නා මේ ශාක්‍ය වංශයෙන් ගිහිලා මහණෙලා බෞද්ධ ගෞතම කියන්නේ උන්වහන්සේට අන්න උන්වහන්සේ හම්බ වෙන්නේ එහෙම අවස්ථාවක් ලබා දුන්නාට පස්සේ හොයාගෙන ගියා උන්වහන්සේ විදාකාරිය දන්නවා කෙනෙක්ගේ හිත සූසු තැන්ද ගන්න හැටි හේතු තියෙනවා නම් උන්වහන්සේ ගැනීමේ උපක්‍රමයේ ප්‍රයෝග සම්පත්තිය සම්පූර්ණ දන්නවා උන්වහන්සේ පින්නවා ඒක ඇත්ත ඕ නෑදෑ වෙන්නේ මෙහෙමනේ නෑදෑකමත් එක්කලා ඔක්කොම කරලා පින්නවා හරිය චිත්ත ප්‍රසාදයක් ඇති වුණා කවුරු පිළිගත්තේ නැද මට දැන් කමක් නෑ පිළිගත යුතු ලොකුම උත්තරයම මම පිළිගන්නවා නෑදෑය කියලා අනේ සාමීනි මට නම් දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ කියලා චිත්ත ප්‍රසාදී ඉහවා හැනකට බුදුරන් වහන්සේ දැනගත්තා හොඳට නැගිලා තිනවා හිත මාගේ ප්‍රසාදයෙන් පැහැදිලි නීවරණ දුරු වෙච්ච මොහොතක් ඒ මොහොතේදී උන්වහන්සේ දේශනා කළා සාමුක්කාන්තික දේශනාවක් ඒ දේශනාව අහනකොට චතුරාර්ය සත්‍ය කුළුගන්ලා කියලා දේශනාව අහනකොට ධර්මාවබෝධය ලැබුණා කවුරුවත් දන්නේ නැහැ සිද්ද වෙච්ච සිද්ධිය සෝවාන් ඵලයට වත් වුණා හැබැයි පුරුද්දත් අරගන්න බැ දැන් අදත් තියෙනවා ඕනකමට කරන එකයි පුරුද්දට කරන එකයි දෙක නමුත් මිනිස්සු ඔක දකින්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා ඔය බීලා බීලා කාලයක් හිටියට පස්සේ උදේට නැගිටිනකොට මුළු ඇඟම වේවුලනවා හැකිట్లా යන්න බැ විසි වෙනවා කොහොම හරි ගිහිලා ඉතින් කුගුරා දෙක බිවලපත් ඒ උඩ දාසේ පළ තියෙනවා දැන් කරන්න දෙයක් නැහැ ඉතින් ඔබී වැය එක කොහොම හරි පොඩ්ඩක් අඩ ගහ ගන්න ඕනේ උදේ නැත්නම් ඉතින් නැගිටලා වැඩ කරගන්න මොකක් කරන්න බැ අන්න ඒ වගේ අවස්ථාවක් මේ මිනිස්සුලා තියෙන්න ඇති ඇයි හැමදාම බිබී ඉඳලා ඉතින් අවුරුදු 80 ගානක් යනකොට නැගිටලා ගන්න බැරි තත්ත්වෙට පත් වෙනකොට නොගෙන වැරි නිසානේ සෝවාන් ඵලයට පත් වුණා කරන්න දෙයක් නැහැ අන්තිමට පුරුද්දක් වශයෙන් අත්තර ගන්න බැරි වර්ග කරන්න සිද්ධ වුණා හැබැයි ටික කාලයක් ඉඳලා හිටන් මලාර වාසේ මහානාම ශාක්‍ය කුමාරයා බුදුරයන් වහන්සේට ගිහින සාමීනි සරකාණී වලා ගතිය මොකද්ද උපත මොකද්ද සරකාණී සෝවාන් ඵලයට පත්ලා සෞවිසා දිව්‍ය ලෝකෙ උපන්නා කියලා වෙන්නේ ඒ පාර ඇදිලා තමන්ගේ පිටිහෙට ගිහම කොක්හඬ දදා හිනහ විඳ පටන් ගත්තාට ශාක්‍ය කුමාර අනික් ශාක්‍ය පිරිස ඕන තරම් දැන් වැරදි වැඩ කරපල්ලා නීච වැඩ කරපල්ලා බැරෙන්න දවස් ගන්න තියා ඵලයල්ලකු භවත් ගෞතම ළඟට කෙලින්ම යවනවා සෞසා දිව්‍ය ලෝකෙ ඔක්කොම කියලා හිනහ විඳ පටන් ගත්තා අමුතුම බණක් ඔය කියන්නේ අමුතුම ආගම ඵලයල්ල ඔක්කොම කියලා හරි ලේසි වැඩි නිවන් දකින්න හරි ලේසි වැඩි ස්වර්ගයට යන්න ඕන බලු වැඩ කරගෙන ඉන්න ඉන්න ගිහිල්ලා නම් වැදහල්ලකු ගිහිල්ලා නම් භවත් ගෞතමයන්ට හත් දවසක් යන්න ඉස්සලා බැරෙන්න හත් දවසක් තියා ගියත් ඇති යවනවා කෙලින්ම ස්වර්ගයට කියලා හිනහ විඳ පටන් ගත්තා මොන කොලොප්පමද මේ කියේ දැන් මේක ඉවසගෙන ඉන්න බැ මේ බුදුරන් වහන්සේ කිරි විශ්වාසයේ දින සාකේ තරකාණී සාකේ එතනින් ගියා අනේ ස්වාමිනී බොහොම නිග්‍රහ කරනවා මෙන්න මෙහෙම ගිය ඉතින් ඒතර මොකද කියන්නේ අර මහානාම සාකේ කුමාරයා මෙහෙම කියනකොට මහානාම මිනිසු මොනවා කිව්වා හේතුඵල විනාශ වෙන්නේ නැහැ මිනිසු දන්නේ කොහොමද ඒ කියන්නේ තරකාණී සාකේ බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇතිවයි මලී අවසාන මොහොතේදී ශික්ෂා පූර්ණිය කරේ නැවතෙන්ට ගියේ මිනිසු කොහොමද ඒක දකින්නේ මම දකින්නේ දැකීමයි අපි අර ශාක්‍ය වංශය අය කොහොමද දන්නේ පේන්නේ දෙයින් කතා කරනවා විතර මුලාටපත් වෙලා එහෙම කියනවා මොනවද කරන්න ඒ අය කොච්චර ඉනහ වුණා කොච්චර කොළපං කරලා සරකාණී අපායට යන්නේ කවදාවත් ආයි ඔයිම ගමන කිලවර කරගන්නවා යනවග දැන් මෙහෙම තැන් තියෙනවා දැන් අපි මොකද්ද කරන්න කියන්නේ අපිට කරන්න කිව්වේ මොකද්ද ලැබිච්ච අවස්ථාවක සුද්ධ අවස්ථාවක බොණ්ඩ කියනවා එහෙම නෙමෙයි මේ කියන්නේ බීලමත් වෙන කියන එක නෙමෙයි ඒකම මහ කරදරයක් වෙන වැඩ මේ ලොකු හේතු වාසනාවක් තියලා ලෝතර බුදුරන් වහන්සේ වැනි උත්තමයෙක් ළඟදී කෙස් ගහක් හරි හේතු වාසනාවක් තිබුණා නම් අර වෙරි හිඳෙනවා නාලාගිරිය යතා ඒක වෙලාවේ නාලාගිරිය යතාගේ වෙරි හිඳිලා දන ගැහුවා එතනම ඒ බුදුරන් වහන්සේලා තියෙන විශේෂත්වය ඒ වෙරි ඉවරයි එතෙන්දී මොකද අවිඥා බලයක් තියෙනවා උන්වහන්සේ ඉදිරියේ ඒ අවිඥා බලයෙන් මේ ශරීර පරිවර්තන වෙනවා ඒ ශක්ති විශේෂයේ හැටි හේතු වාසනා තිබුණා නම් සමාධි ලබන්න ගිහින් ඉඳගෙනකොට සමාධිය ඇවිල්ලා ඉවරයි. එච්චර බලයක්. ඒක මහා වාසනාව ඉහෙළම කල්යාණ මිත්‍ර සම්පත්තිය. සත්පුරුෂ සංසේවණිය කිව්වේ ඕකයි. ඒක තිවිච්ච නිසා තමයි ඒ කාලේ අර බිබී හිටියේ කාටත් එතෙන්ට ගියාම ওই වාසනාව වහලුනේ. අද කවුරු ළඟට යන්නේ? ওই මානසිකත්වය හදාගන්න. ඒ නිසා අපි හැකිතරම් දුර පරිස්සම් වෙන්න ඕනේ. ඒවෙන් අත්හැරලා සුද්ධ වෙලා අපි වැඩේ කරගන්න. ඒකයි තියෙන වෙනස. ඉතින් එදා මොකද කරන්නේ? අන්නේ වගේ අවස්ථාවක් තිබිච්ච නිසා එතෙන්දී මානසිකත්වය හොඳට පැහැදිලි වෙනවා. අපි බීම වෙරි නැති වෙලා යනවා. නාලාගිරිය යත ඔච්චර වික්ෂිප්ත වෙලාවත් බුදුරන් වහන්සේ අත දික් කරනකොට ශ්‍රීහත්යේ දික් කරනකොට මොකද කරන්නේ? වත වෙරි හිඳිලා හිටන් දන ගහගෙන වැටුණා. ඔක්කොම ඉවරයි. රා කලගිනි ගනම් පෙව්වත් වෙච්ච දෙයක් නෑ. අදත් පොඩ්ඩක් හිතන්නේ පොලිසියෙන් එහෙම වෙනකොට විපාරාට කෑ ගහින්න රාව මොකද ඉන්නේ? අත දික්කලා කන්ට එකපාරයි ගහන්නේ. වැඩි වෙරි වැටෙනවා මොකවත් නෑ වැනිනේ අවුක නෑ දුවනවා නිච්චි නේද ලස්සනට පාර. මාවත් දැකපු සිද්ධියක් එක දවසක් දාතු. ඔය කිරින්දි වැලදී. පිහියක් අතේ අරගෙන හොඳ කුණහරපකගේ වීරවට නැකිලා ගන්න බැහැ. වැනි වැනි එක්තරා පොලිමේ ඉන්න කාන්තාවට කුණහරපේ බැන බැන අර ගහනවා. මෙහාට වර ගියන ඔල කුණහරපකගේ. පොලිසිය මහත්තයෙක් ඔය කිට්ටුවේ ඉඳලා හිමීන් සිරෝ ලංකලා මොකද්ද වර කියා ටාග් ගන්න සද්දයක් කරන අතින් හැබැයි ගැහුවේ. පොල්ලකින් ඔලුවට ගැහුවාගේ සද්දය ඇහුණා. කං ගැටයකට ගැහුවා. කැරකිලා වැටලා වඩබිල බැලුවා කරවුවා. මෙහාට වර කිව්වා. මෙන්න මිනි මරණෝ කිව්වත් දිව්වා එක රවුමි. දුවරට හරි කෙලින් තියෙන පුංචි මේ තියන නියරා. නියරදිගේ තියෙන මහපාරක දැන්න පාර. මෙච්චර වෙරිති විචිකක් කේස් ගහර තියෙන නියර අඩියක් අහකට යන දෙන යනකම පේනවා. මිනි මරණෝ කිය දෙවනි සැරේ ගෑකේ නියරේ වාගේ අද්දුවර දුවලා. ඊළඟ කෙලවල හැටම ගිහිල්ලා වෙරිති විච දෙනක්. ඉතින් යකේ වෙරි ඇරෙන ක්‍රම තියෙනවා. අර අර තේජසරත් ඇරෙනවා. ගුටිපාරටත් ඇරෙනවා. ඒ වගේ බුදුරන් වහන්සේගෙන් වහා කරුණාවටත් වෙරි ඇරෙනවා. ඕකෙන් අරක බොහොම සාන්ත වෙරි ඇරීම. මත් ඇරෙනවා. ඒවා හිටින්නේ නැහැ. ඒ නිසා තමයි නන්ද කුමාරයා තමන්ගේ මංගල්‍ය තුනක් විවාහ මංගල්‍යයයි. ඒතර ඒ වගේම මාලිගාවට ගෙවදින මංගල්‍යයයි. ඒතර ඒ වගේම රාජ්‍ය මංගල්‍යයයි මේ මංගල්‍ය තුනක් තියෙද්දි. බුදුරන් වහන්සේ වාසය කළ නන්ද මාළේනේ කැවිති නැද්ද? මං කොහොමද මහණ වෙන්නේ කියලා කියන්නේ වැරුව ගියා. ඔය මංගල්‍ය තුනම අමතක කළා ඊට මං කැමතියි කිව්වා. කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය හැටි. ඒ උන්වහන්සේගේ චිත්ත සාන්තිය ඉදිරියේ හිතුවක්කාර වෙන්න බෑ. ඒ හිතුවක්කාර වුණා කියන්නේ කවදාවත් ලේසියෙන් ගොඩගන්න බැරි එකක් විතරයි. දෙවිදත්තල වගේ. අනික කිසිම කෙනෙක් ලේසියෙන් එහෙම උන්වහන්සේ ඉදිරියේ බොරු කියන්නත් බෑ. කියන්න හිතෙන්නේ නැහැ. කිව්ව වචනයක් අහක දාන්නෙත් නැහැ. ඒ ගරුත්වය නැති වෙන්නේත් නැහැ. මෙහෙම ලොකු හේතු ආසනාවක් තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලෞතරා බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන එක අනික් අය ළඟ නැහැ. ඉතින් ඒ නිසා එදා නම් ඔය ඕන දහවලු තුච්චාරිකම් කරපු කෙනෙක් ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ළඟ වැතිරෙනකොටම අදහස් ඔක්කොම විහිදිලා කියලා සුද්ධ වෙලා ඉවරයි. මානසිකත්වේ පංච නීවරණයක් අහලක නැති වෙනවා. දසකුල චේතනාවක් අහලක නැති වෙනවා. අන්නේ උත්තම අවස්ථාවේදී උන්වහන්සේ කියන බණහල දත්කල් සත්‍ය අවබෝධ වෙනවා. අවබෝධ වුණාට පස්සේ ආයිසරයා මොනවා කරත් අවබෝධය නැති වෙන්නේ නැහැ. යම් කිසි වැරදක් කරන්න තිබුණා නම් අපායගාමී වෙන දුස්චරිතයක් කරුණා නම් සදහටම බිඳිලා ගියා අනුසයත් එක්ක විඳින නිසා ඒකට හේතුන් නැතුව යන. අර කායික විපර්යාසයන් ඉති වෙන්නා වූ යම් කිසි පරිහරණයක් තිබුණා අන්න ඒ පොඩ්ඩ ඉතුරු වෙන්නේ. ඉතින් ඒක හරියට පෙන්නනවා ගින්න තිවිචතන ගින්න නිමුවහම එතන පොළොට වැඩිච්ච රත්නේ ටික දිලාවක් එනකන් ඉනවා වාගේ. ওই මාර්ගඵල අවබෝධ කරලාට පස්සේ අර තිවිච රත්නේ ටික කාලයක් ඉනවා. ඒක ඉවරලා ගියාට පස්සේ ආයේ ඒක හැදිනේ වැඩින්නේ නැහැ කවදාවත්. ඒ දුස්චරිතයක් වර්ධනය වෙන්නේ නැහැ එතෙන් පටන්. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් දකින්න ඕනේ මෙතෙන්දි දකින්න මොකද්ද? අපි මේ අතහැරීම නොවැල්ම මිදීම සිද්ධ කරන්නේ ප්‍රඥාවෙන්. අපි ප්‍රඥාව වැඩි වීමට යමක් කළ යුතුද? හැකි අප්‍රමාදයෙන් ඒටිය කරන්න ඕනේ. අතහැරින්නේ මොකද්ද? චන්දරාගය. චන්දරාගය අතහැරන ඕනේ වැඩ අතහැරින්නේ අවශ්‍ය දේවල්. යුතුකම් හරියටම කෙරෙනවා. යුතුකමේ වටිනාකම දකින්නේ මේ චන්දරාගය දුරු වෙලා ධර්මාවබෝධය ලැබුණාම නිදහස් චින්තනයට. ඒ නිදහස් චින්තනයේ තමන්ගේ ආත්ම දෘෂ්ටියෙන් ආත්ම ලාභයෙන් තොර වෙනවා. තමාගේ ආස්වාදයේ තැන දීපු තත්ත්වයෙන් දෙවෙනි වෙනවා. ඒ තැන සත්‍යයේ දෙවෙනි වෙලා. යුක්තිය සාධාරණත්වයේ සත්‍යයේ පළමුව තැන පිහිටනවා. ඊට පස්සේ එතෙක් කල් ඔහු යුක්තිය ඊට නොකර හිටියානම් මං කරලා තියෙන මෙච්චර කල් අවිඩක් අසාධාරණයි. ඉතින් මගින් දරුවන්ට යමක් හිතුවේ යුතුද? අප්‍රමාද සූසුපදී ඊට කළ යුතුයි. භාර්යාවට මගින් යමක් හිතුවේ යුතුද? ඒ ටික ඊට කළ යුතුයි. දෙමව්පියන්ට යමක් මගින් හිතුවේ යුතුද? ඒක නොපිළිහිලා ඊට කළ යුතුයි. මං ඒව අත්හැරියනේ මෙච්චර කල් ගියා වැටෙන්න පටන් ගන්න. එන මම මොනවද මෙච්චර කල් කළේ?
වැඩකට නැතුව නීච විදිහට මම සූදුවට ගියා. මම බීමත්කමින් කෙලවලක් නැතුව ඒ පැත්තට ගිහින් මේ මුදල් නිකන් නිකුණේ වීදම් කළා. නිකන් නිෂ්කාරණී නැති කරලා දැම්මා. හැකි රස්සාවන් කරන්න තිබිච්ච එක කාලේ කාදාලා නිකන් පාටි දාලා මේ වෙලාවේ කාලේ විනාශ කළා. වැඩක් නැති හිත්තේ වලට මම දැන් කටයුතු කරන්නේ. මේ ප්‍රඥාවේ තීරණේ නැහැ. මෙන්න මෙහෙම තීරණේ එනකොට කවදාවත් මේ මාර්ගඵල ලැබීම මේ ගිහි ජීවිතය තුළ කියන්නේ කටයුතු වලට යහපතක් මිසක් අයහපතක් නෑ. මේ බුදුරන් වහන්සේ දේශනා කරන යම් කිසි ගිහිවතේ ඉන්න මගේ ශ්‍රාවකයේ සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නවා නම් එයාට දැසිදස් කම්කරුව වැඩෙනවා. එයාට මිල මුදල් ලැබෙනවා. ඒ මාධ්‍ය පෑදිනවා. එයාගේ ගොවිතැන්පත් ආදී තියෙනවා නම් ගව මහයිස ආදී සතුන් ඉන්නවා නම් වැඩෙනවා. ඒවා සකස් වෙනවා. රජවරු ගරු කරනවා. ඒ වගේම අවංකත්වයෙන් යුක්තයි කියලා නම් පිළිගන්නවා. සමාජයෙන් යහපතක් ලැබෙනවා, ගරුනම්බු ලැබෙනවා, විශ්වාස කරනවා. මෙන්න මේ කාරණා මෙලෝ වශයෙන් ලැබෙනවා. පරලෝ වශයෙන් නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් ඔහු ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, සුතියෙන් වැඩෙනවා, ත්‍යාගයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒ මගේ ආර්ය ශ්‍රාවකයෝ මේ දෙපැත්තකින් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් අපි ගිහි වතේ ඉඳගෙන මොකද මේ බුදු වන්දර බය වෙන්නේ? නිවන් දකින්න බය වෙන්නේ. අද කියා දීලා තියෙන හැටි සෝවාන් කියන්නේ අහසී යන කෙනෙක් හැටියට පෙන්ලා දීලා තියෙන හින්දා අපෝයි සෝවාන්ගේ සංගල උබල යන්න එපා බණ අහන්න. ඕවට ගියට පස්සේ ආයි අම්මට තාත්තට සලකන්නේ නැහැ, කාට සලකන්නේ නැහැ, ගෙවල් දොරවල් හදන්නේ නැහැ, ඔක්කොමත් අත්තර දාලා කාලකන්ණියා වෙන්න එකක් කරගන්න හදනවා. හිටහන් ඔය ගෙදර. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. සෝවාන් වීම කියන්නේ අහසී යන එකක් වගේ පෙන්ලා හදනවලු වෙන්නේ නැද්ද? සෝවාන් වෙයි ඵලයේ ස්වභාවය විග්‍රහ කරලා දෙන්නේ නැතුව, ඒක යථාර්ථයේ පෙන්වන්නේ නැතුව, ඒ චිත්ත ප්‍රහාදේ තේරුම් ගන්න බැරි කෙනෙක් ඕක කියන්න ගියාට පස්සේ අද කොහෙද සෝවාන් පුද්ගලයෝ? හිනහිනව කොක්කන දාලා හිනහිනව සෝ මේ බෞද්ධ බුද්ධ සාසනේ සෝවාන් පුද්ගලයෙක් ඉන්නවා කියන වචනේ කිව්වා. එහෙම තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දකින්න ඕනේ ඒ කතාව පැත්තකින් දාලා ධර්මය අවබෝධ කරගන්න. මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ මොකද්ද කියලා ওই ටික තෝරා ගන්න ඕනේ. ඔන්න ඔතන වරද්දාගත් වෙන්න වැඩේ යනවා දුරදී. තෝරා ගන්න බැරි වෙනවා. එහෙනම් මොකද්ද අනිච්ච කියන්නේ? මොකද්ද දුක්ඛ කියන්නේ? මොකද්ද අනාත්ත කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මයේ තුලින් මනාව තෝරා ගන්න ඕනේ. ඒක කාලයක් ආවා. අවුරුදු දහසක විතර යන කාලයකදී අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියන අර්ථයට වැස ඇරි අර්ථය වෙනස් කළා. අනිත්‍යයි කියන්නේ මොකද? අනිත්‍යයි. අන්න එතෙනි වෙනස් වුණාට පස්සේ තමයි මාර්ගඵල අවබෝධ කරන මුල මුල හිර වුණි. ඊට පස්සේ ධර්ම අවබෝධයට මග පෑදෙන එක නතර වුණා. ඔතනින්ම කැපුණා. සෝවාන් වෙන්න මොකද කරන්න ඕනේ? මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ. බණ අහන වෙලාවේ හරි එක මෙනෙහි වෙන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී මොකද කරන්න ඕනේ කියලා අහනවා. මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ. තව එකක් නෙවෙයි, ඒකමයි කරන්න දෙන්නේ. සකෘදාගාමී කියන අනාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ. අනාගාමී කියන අරිහත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕනේ? මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ. අරිහත්ත්වයටපත් වෙච්චාම මොකද කරන්න ඕනේ? උන්වහන්සේ මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න. එතකොට අහනවා අරිහත්තර පත් වුණාට පස්සේ කටයුතු කරලා එන උන්වහන්සේ මොකද ආයි මෙනෙහි කරන්නේ? ඉහාත්ම සුඛ විහිණයට හේතු වෙනවා. ඒක සැනසීමට හේතු වෙනවා. ධර්මයේ සිහි කිරීම නුවණට හේතු වෙනවා. සුඛ විහිණයෙන් ඉන්න හේතුවක් ලබනවා. එහෙම වාසනාවක් තියෙනවා ධර්මයේ සිහි කිරීම. ඒ නිසා ඒක කරනවා විතරක් උන්වහන්සේ සිහි නොකළා කියලා උන්වහන්සේ අපහුව වැටෙන්නේ නැහැ. සසර ගමනේ දුක කෙලවර කරගන්න අවබෝධය පූර්ණ කරගත කෙනෙක් වෙනවා. එනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුනේ වටිනාකම අසීමිතයි. සෝවාන් වෙන්නේ, සකෘදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, අරිහත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත තියෙන තාක්කල්, වැටහෙන තාක්කල්. ඕක වැටහෙන්නේ නැති ගිය දාත ඔය මාර්ගඵල ලැබීමේ අවස්ථාව ඉවරයි. අනිත්‍ය දේක නිත්‍ය සංඥාවෙන් ලෝකයා ඉන්නේ, දුක්ඛ දේක සුඛ සංඥාවෙන් ඉන්නේ, අනාත්ත දේක අත්ත සංඥාවෙන් ඉන්නේ, අසුභජයක සුභ සංඥාවෙන් ඉන්නේ. මේක තමයි පුරුතඥාන මානසිකත්වය. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. ආර්ය මානසිකත්වය මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි. ඉතින් අනිත්‍ය කියන එකේ අර්ථය වෙනස් කළොත් එහෙම නියම අර්ථයේ ඇටෙන්න අවබෝධය නැතුව යනවා. ඒ නිසා තමයි අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා මේකට නිගමනය කළා. අනිත්‍ය දේවල් තියෙනවා. ඒකෙන් දුකේන ක්‍රමයකුත් තියෙනවා. ඒක විග්‍රහ වෙන්න මූල වචනේ අතරින් නැතුව. එහෙනම් ඒක දැනගන්න පැහැදිලිම සූත්‍ර දෙකක් තියෙනවා. විරස් නොවිච්ච පෙළදහමේ සූත්‍ර දෙකක්
ඒ තමයි පළමු මහා ධර්මයේ දේශනා කරපු මංගල ධර්ම දේශනාව වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අනික තමයි බුදුරජාණන් වහන්සේගේ අනුමතයෙන් සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රය. 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයේ නිවන් දැක්කයි කියන සූත්‍රය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ විස්තරේ කැටි කරලා තමයි සූත්‍රයේ වශයෙන් පෙන්නේ. සාරාංශය කියන එකයි සූත්‍රයේ කිවි. විස්තරය කියන එක විස්තර කරන්න ඕනේ. සූත්‍රයේ දුන විස්තර කරගන්න. ප්‍රඥාව තියෙනවා නම් සූත්‍රයේ විස්තර කළ හැකි. ඉතින් උද්දේශයේ, නිද්දේශයේ, පටිනිද්දේශයේ කියලා එකින් එකට විස්තර කරන ක්‍රම තියෙනවා. මෙන්න මේ ක්‍රම අරගෙන විස්තර කරන්න ඕනේ. අන්න උද්දේශ වශයෙන් බුදුරන් වහන්සේ මාතෘකා වශයෙන් දුන්නදී නිද්දේශ, පටිනිද්දේශ ආදී වශයෙන් විස්තර කරන දක්ෂ වෙනවා සරියුත් හාමුදුරුවෝ. වහන්නේ සාරිපුත්‍ර ඇසුරු කරන්න. හොඳට ඇසුරු කළා කියන එක අහගන්න. අවස්ථාව වදිලා බුදුරන් වහන්සේ වැඩියට පස්සේ අර මුලින් පෙන්නපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය විස්තර කළා දෙන්න පටන් ගත්තා. සත්‍ය විභංග කියන සූත්‍රයේ තින්නේ ඒකට. දේවතාවෝ දසදහසක් දේවතාවෝ ඉදිකටුතුර අතරම් ප්‍රමාණික රැස්ුණායි කියලා කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන බුදුරන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කරන දසදහසක් වලින්. මේක නැවත විස්තර කරන එක අහන්න ඉදිකටු තුරත්තරම් ප්‍රමාණික 60ක් දේවතාව ආවා කියන. දසදහසක් සක්වල දේවතාව මෙච්චර ලං වුණා. මොකද මෙච්චර වටිනා සූත්‍ර දෙකක හැටි. නිවන් අවබෝධ කරන සූත්‍ර දෙකක්. එහෙනම් මේකේ කවදාවත් නිවන් අවබෝධ කිරීමට හේතු වෙන යම්කිසි සිලක්ෂණ දෙකීමක් ඇද්ද අංග සම්පූර්ණයෙන් ගැබ් වෙන්න ඕනේ. යම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇද්ද අවශ්‍ය කාරණා අංග සම්පූර්ණයෙන් ගැබ් වෙන්න ඕනේ. ත්‍රිලක්ෂණ අවබෝධ වුණා නම් ඒ තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් ඒකමයි නිවන් දැකීම. එතරම් තියෙනවා. ඒ මොහොත වෙනකොට මනස සිහියෙන් වළහන කෙනෙක් හිටියනම් බුදුරන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සැදැහැයෙන් වළහන මොහතක ඔහු ළඟ පංච නීවර නැහැ. දස අකුසල් චේතනාවක් නැහැ. ඉතින් ඒකනේ ඔහුට තේරෙන්නේ. ඔහු ළඟ සීලයක් තියෙනා ඒ වෙලාවේ. තදංග සීලයේ පිහිටනවා. යන්නේ මොහොතේ තමයි සමාධියට හේතු වෙනා ප්‍රඥා පහළෙන්න හේතු වෙන ධර්මා අවබෝධය ලැබෙන්නේ. ඒ මාත්‍රේ ඇති. ඒ මොහොතේ ඔහු එතන ගන්න බැරි විදිහට වික්ෂිප්ත වෙනවනම් ආනන්තලේ පාප කර්මයක් කරපු කෙනෙක් නම් කොච්චර ඇහුවත් හරියන්නේ නැහැ වික්ෂිප්ත වෙනවා. ලෞත්‍ර බුදුරන් වහන්සේ ළඟ බණ ඇහුවත් සමාධිය පිහිටන්න සීලය පිහිටන්නේ මනස වික්ෂිප්ත වෙලා යනවා. ඒ නිසා තමයි ඒ ඇයට මාර්ගඵල අවබෝධ කරන්න බැරි. අජාසත්වාගයයි කොච්චර පෑදීම් බලහන්ඩාවත් බුදුරන් වහන්සේම දේශනා කරනවා පීතෘ ඝාතනයේ නොකර තිබුණනම් අජාසත්තාද මේ ආසනේ සෝවාන් ඵලයටපත් වෙනවා. මේ බලහපු විලා මොනවා කරන්නද? පීතෘ ඝාතනයේ වාදා වෙලා ඒ නිසා එක නැවතුණා. ඒකාන්තයෙන් අපායට හිමි නිසා කරන්න දෙයක් නැහැ. ඒක නොකර හිටියනම් අද ඒකාන්තයේ ඥානයේ හැටියට සෝවාන් වෙනවාමයි. මේ බලහලා බුදුරන් වහන්සේම දේශනා කරනවා. අන්නේ එහෙම දෙයක් නොකරිච්ච කෙනෙක් නම් මේ ධර්මයේ තුල වනහන වෙලාවේ ඉන්නේ ඔන්නේ පංච නීවරණයෙන් දුරු වෙච්ච දසාකුසලයක්කින් වෙන් වෙච්ච මොහොතක. මෙන්න මේ මොහොතේ කියන බණ වැටහෙනවා. ඥානී තියෙන කෙනාට වැටහෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කියා දෙන අමුතුවෙන් කියා දෙන්න නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එක. ඒ ඥානය ඥානියේ පහළ වෙන්න අවශ්‍ය කරන පසුතලයේ විතරයි විග්‍රහ කරන්න ඕනේ. තමන්ගේ නැනනුවන මතුවලා පේන්න පටන් ගන්නවා. එතකොට තමයි දකින්නේ මේ චතුර මේක දුකයි කියන්නේ මේක නේද. අන්න ඒ දිලාට දකින්න අනිත්‍යං කයත් එන දුක්ඛං බයත් එන අනත්තං අසාර කට්ටේ නං. සයාර්ථයෙන් අනිත්‍යයි භයාර්ථයෙන් දුක්ඛයි අසාරාර්ථයෙන් අනත්තයි. දැන් මේක විග්‍රහ කරන්න හුඟාක් විග්‍රහ කරන්න ඕනේ. කේ නට්ටේන අනිච්චා අන්න මූලික රහතන් වහන්සේලා දුන්න අටුවාව. බුද්ධඝෝසාතුල දුන්න අටුවාව පස්සේ පුතජනයි. තීවිපිලිසි ව්‍යාපාර රහතන් වහන්සේලාගේ අටුවාව පටිසම්භිදා මග්ගප්‍රකරණ. ඒක නෑ කියන්න බෑ. අද වෙනකම් සම්මතයේ ඒකයි. තේරවාදී පරපුරේම සම්මතයේ තියෙන්නේ ඒ අටුවාව. එදා සරියුත් මහ රහතන් වහන්සේ දුන්න අටුවාව කිය. එහෙනම් ඒකේ විග්‍රහ කරනවා කේ නට්ටේන අනිච්චා. කොමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උප්පාද වයට්ටේන අනිච්චා. උප්පාද වයාර්ථයෙන් අනිච්චයි කියනවා. ඒ මොකද්ද? උදේ අවිය කියන්නේ අනිච්ච. විග්‍රහ කළාම තියෙනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උදේ අවිය දකින්නේ 50 ලක්ෂණයක් දකි. මෙසේ අනිච්ච දකින්නේ 50 ලක්ෂණයක් දකි. දැන් ඉතින් මොකද අපිට කියා දීලා තියෙන්නේ? අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ. දැකලා 50 ලක්ෂණේ එක ලක්ෂණයක්වත් දැක්කාද? 50 ලක්ෂණයක් තියෙනවා. දැන් මේ විග්‍රහය පටි නිද්දේශයේ වහින්න ගෙනියන්නේ උද්දේශ නිද්දේශ නිද්දේශ වශයෙන් විග්‍රහය යන හැටි. දැන් මොනවද මේ විග්‍රහ කරලා තියෙන්නේ? 50 ලක්ෂණේ හැදෙන්නේ කොහොමද? 25 ලක්ෂණේ හැදෙන්නේ කොහොමද? ඇති වුණා කිව්වට බෑ. ඇති වෙන හේතු දකින්න ඕන ඥානි. මේ ලෝකයයි යමක් හටගත්තා නම් අපි කියන දුකක් හටගත්තා. මොකක් නිසාද? ලෝකේ පරිහරණය කළ කවදාවත් විමුක්තියක් හම් වෙන්නේ නැති නිසා. විමුක්ති මාර්ගයක් නොවන නිසා. දුකට හේතු වෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන උපායහයෙන් කිරවලන එකක් අවසන් ප්‍රතිඵලයේ වශයෙන් ලැබෙන නිසා. එහෙම එකක් හටගත්තා නම් අන්නේ ලෝකයේ හටගත් එක දකින්න ක්‍රම 25ක් තියෙනවා. ඒ 25 දකින්න ඕනේ. මේ වැඩි විස්තරات ඇතුළ දකින්න හොඳට පූර්ණ ඇතුළ දැකීමයි මේ විග්‍රහ වෙන්නේ. ඒතරම් මේක අවබෝධය නැగిලා ඉන්නේ. එහෙනම් ලෝකේ හටගෙන තියෙන්නේ මොනවද? ස්කන්ධ පහකට වෙන් කළ ගා පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ස්කන්ධ පහකින් ලෝකේ හට ගන්නවා. ඔයකෙන් අහක් කියලා තවත් ලෝකේ පනවන්න බෑ. ඔය දිට ඔක්කොම අයිති. ඔය පහට අහුවෙච්ච කොටස් වල බෙදුවාට පස්සේ ලෝකේ ඉඳි සියල්ල ඔය පහට බෙදෙනවා. මෙන්න මේකෙන් යම් රූපයයි යමක් ඇත්නම්, රූපස්කන්ධය කියන යමක් ඇත්නම්, මේ රූපස්කන්ධය ගොඩ නැගින මොන හේතුවෙන්ද? හේතු පහක් මුල් කරගෙන ගොඩ නැගෙනවා. මෙන්න මේක තමයි ලක්ෂණ පහක් රූපස්කන්ධය පිළිබඳ ගොඩ නැගින හේතු දකින්න. වේදනාස්කන්ධය පිළිබඳ පහක් ගොඩ නැගින හේතු තියෙනවා. සංඥාස්කන්ධය ගොඩ නැගින හේතු පහක් තියෙනවා. සංකාරස්කන්ධය ගොඩ නැගින හේතු පහක් තියෙනවා. විඥානස්කන්ධය ගොඩ නැගින හේතු පහක් තියෙනවා. රූපස්කන්ධය නිරෝධ වෙන හේතු පහක් තියෙනවා. වේදනාස්කන්ධය නිරෝධ වෙන හේතු පහක් තියෙනවා. සංඥාස්කන්ධය නිරෝධ වෙන හේතු පහක් තියෙනවා. සංකාරස්කන්ධය නිරෝධ වෙන හේතු පහක් තියෙනවා. විඥානස්කන්ධය නිරෝධ වෙන හේතු පහක් තියෙනවා. මෙන්න මේ ටික දැක්කම පස්සේ විරිපහේව දෙකයි 50ක් දකිනවා. උපාද සහ වාය දකින්නකොට, උද්‍යාවේ දකින්නකොට, අනිච්ච දකින්නකොට, ඔන්න ඔය ටික දැක්ක කෙනාට කියන්න පුළුවන් මම අනිච්චයි කියන්නේ මොකක්ද කියලා දන්නවා. මොකක්ද අනිච්චයි කියන්නේ? මොනවත් ඉස්තිත නැහැ. අද කියන්නේ කෙටි වචනේ මොකයි? ඉතින් අනිච්ච දකින්න ඕන නිවන් දකින්න. අනිච්ච දැක කෙනෙක් නිවන් නොදක ඉන්නේ නැහැ. මේක ප්‍රඥා ගෝචර දහම. ප්‍රඥා වැඩෙන මාධ්‍ය අනුගමනය කළොත් ඒකාන්තයෙන් නිවන් දකින්නවා. එන අනිත්‍ය වටහා ගන්න ක්‍රමයට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. පොඩ්ඩක් අවධානය යොමු කරන්න යමක් නිසාද? කාලයත් ඉස්සේ මේකේ අර්ථය ඉතාම පටු සීමාවක සීමා කරලා වෙනස් කරලා දීලා තිබිච්ච නිසා මේ වටිනාම අවස්ථාව ඉක්ම යනවා. තේරුම් ගන්න බැරුව යනවා. ඒකයි මේ කාරණේ. එහෙනම් මොනවද මේ? අවිද්‍යා සමුදය, රූප සමුදය. මෙන්න එක. අවිද්‍යා සමුදයෙන් අවිද්‍යාවේ උපත නිසා රූපයන්ගේ උපැත්ම සිද්ධ වෙනා මේ ක්‍රමය. රූප හට ගන්න. මේ රූප හට ගන්න ක්‍රමයේ දකින්න ඕනේ, ඇති වෙන හැටි දකින්න ඕනේ. ක්‍රමවේදයක් තියෙනවා. තණ්හා සමුදය, රූප සමුදය. තෘෂ්ණාව නිසා රූප පහළ වෙනවා. ඒ තව ක්‍රමයක්. කම්ම සමුදය, රූප සමුදය. කර්මය නිසා රූප සමුදය පහළ වෙනවා. කර්මය පහළ වෙනවා. ආහාර සමුදය, රූප සමුදය. ඒ තව ක්‍රමයක්. ඒ වගේම නිබ්බති ලක්ෂණං රූප සමුදය. නිබ්බති යමක් හටගත්තර පස්සේ හතරිනා වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒත් රූප පහළින් තව ක්‍රමයක්. මෙන්න මේ ක්‍රම පහකින් ලෝකේ රූප පහළ වෙනවා. නැති වෙන්නේ කොහොමද? අවිද්‍යා නිරෝධා, රූප නිරෝධා. අන්න අවිද්‍යා නිරෝධනං අවිද්‍යාව නිසා හටගත් රූප නිරෝධ වෙනවා. තණ්හා සමුදය, තණ්හා නිරෝධා, රූප නිරෝධා. තෘෂ්ණාවෙන් හටගත් යම් රූපිය වැද්ද තෘෂ්ණා නිරෝධයෙන් ඒක නවතිනවා. එතකොට කම්ම නිරෝධා, රූප නිරෝධා. කර්මය නිසා හටගත් රූපයක් ඇද කර්ම නිරෝධයෙන් මේ රූප හටගන්නේ නවතිනවා. ආහාර නිරෝධා, රූප නිරෝධා. ආහාරයක් නිසා රූප හටගත්තා නම් ආහාර නිරෝධ කළොත් ඒක නවතිනවා. ඊට පස්සේ විපරිණාම ලක්ෂණං රූප නිරෝධා. හටගත් දෙයක් තියෙනවා, විපරිණාමයටපත් වෙන නවත්තන්න බැහැ, ගෙහෙම ගිවිල යනවා, ගිහිල්ලක වෙනසිල යනවා, මේ රූප නැති කරන සාක්‍රමයක්. මෙන්න මේ විදිහට මේ රූප නැති වෙනවා, ඇති වෙනවා ක්‍රම පහකින්, නැති වෙනවා ක්‍රම පහකින්, ලක්ෂණ 10කින් දකිනවා රූපයන්ගේ අනිත්‍ය. රූපං අනිත්‍යං කියන එක දැක්කම උන් ටික දකින්නකොට
මෙන්න මේ නිසා රූපං අනිච්චං කියන්නේ කියලා උත්තරයක් දෙන්න ඕන. ඇයි රූපං අනිච්චං කියන්නේ? මෙන්න මේ කාරණාවට රූපං අනිච්චං කියනවා. මෙන්න එදා අපේ මූලික අටුවාවේ අනිච් රූපං අනිච්චං විග්‍රහ කරලා තිබිච්චේ. ඉතින් අපි මොකද කරන්නේ? කර්මත්තානික රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති විඥානං අනිච්ඡං පටන්ගෙන සංඛාරා ඉතින් යවියනවා. අකට මුලට කිය කිය ඉන්නවා. කර්මස්ථානේ වඩනවා වැඩිනේ කොහොමද ප්‍රඥාව වඩන්න කියලා දැනගන්න ඉබේ. විග්‍රහ කළා දැනගන්න මේක ක්‍රමයක් විතරයි. තවත් ක්‍රම තියෙනවා ඕක දැනගන්න ඔය විදිහට. මේ අනිත්‍ය දැන ගැනීමේ එක්තරා එක ක්‍රමයක්. 25 ලක්ෂයෙන් 50 ලක්ෂයෙන් දකින්න ක්‍රම. දැන් ওই ක්‍රමයට වේදනාව එනවා. කොහොමද? අර ඉස්සෙල්ලා ක්‍රමෙමයි. අවිද්‍යා සමුදය වේදනා සමුදය. මේ අවිද්‍යා සමුදයෙන් වේදනාවක් හැදෙන ක්‍රමයක් තියෙනවා. තණ්හා සමුදය වේදනා සමුදය. තෘෂ්ණාව නිසා වේදනාව පහළ වෙන ක්‍රමයක් තියෙනවා. කම්ම සමුදය වේදනා සමුදය. කර්මය නිසා වේදනාව පහළ වීමක් තියෙනවා. ස්පර්ශ සමුදය වේදනා සමුදය. ස්පර්ශයෙන් වේදනාව පහළ වෙන ක්‍රමයක් තියෙනවා. නිබ්බාති ලක්ෂණං වේදනා සමුදය. නැගියන නිස්පාදින විවිඥා වූ වේදනා ක්‍රමවේදය නිසා වේදනාවක් ගොඩ නැගෙනවා. මෙන්න මේ කාරණා පහකින් වේදනාව ගොඩ නැගෙනවා. අනේ වේදනාවේ උපාද ලක්ෂණ පහ. අවිද්‍යා නිරෝධා වේදනා නිරෝධා. අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. තණ්හා නිරෝධා වේදනා නිරෝධා. තෘෂ්ණා නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. කම්ම නිරෝධා වේදනා නිරෝධා. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධා වේදනා නිරෝධා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. ඒ වගේම විපරිණාම නිරෝධා. විපරිණාම ලක්ෂණං වේදනා නිරෝධා. විපරිණාමයේ නිසා වේදනා නිරෝධ වෙනවා. හටගත් හැම එකක්ම විපරිණාමයටපත් වෙන පංචස්කන්ධයේ. විපරිණාමයේ නිසා කවදාවත් හටගත් එක කෙසේ හිටින්නේ නැති වෙලා යනවා. මෙන්න මේ කාරණා පහකින් මේ විදිහට වේදනාව පිළිබඳව හටගන්න පහයි. ඒක වෙනසිලයන්ද පහයි. ඕක දැක්කහම කියනවා වේදනා අනිච්චා කිව්ව ඔබට. දැන් මේක ක්‍රමවේදයක්. ওই විදිහටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් බලන ක්‍රමයේ එකක්. ඕක පටිච්චසමුප්පන්න වශයෙන් බලන ක්‍රමයක් දුන්නා. මොකද්ද? ඒ තව ක්‍රමයක්. අවිද්‍යා පත්‍යා සංකාර. මෙන්න සංකාරයන්ගේ ඇතිවීම. නැත්නම් උදය නැගීම. සංඛාර පත්‍ය විඥාන අන විඥානීය නැගී ආපු හැටි. විඥාන පත්‍ය නාම රූප අන නාම රූපයන්ගේ නැගී සිටීම. උදේ ඥානීය කියන්නේ ඒකයි දකින්නේ. නාම රූප පත්‍ය සලායතන. සලායතනයන්ගේ නැගී සිටීම ඒකයි. එහෙමයි වෙන්නේ. සලායතන පත්‍ය පස්සෝ. සලායතන පත්‍යින් ස්පර්ශය වෙනවා. ඒ ස්පර්ශයේ නැගී සිටීමයි. පස්ස පත්‍ය වේදනා. ඒ වේදනාවෙහි නැගී සිටින ස්පර්ශයේ හේතු වෙන නැගී සිටීමයි. වේදනා පත්‍ය තණ්හා. තණ්හාවෙහි නැගී සිටින වේදනා පත්‍යින් තණ්හාපත්‍ය උපාදාන. උපාදානීය නැගී සිටීම තණ්හාපත්‍ය. උපාදානපත්‍ය භව. භවී නැගී සිටීම උපාදානපත්‍ය. භවපත්‍ය ජාති. ඒතර ජාති වල නැගී සිටීම භවීන් නැගී සිටීම භවීන් ජාති නැගී සිටීම ඒ විදියයි. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන පායස සම්භවන්ති කියනවා. ජාති ප්‍රත්‍ය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන පායාසය නැගීනවා. ජාතිය තියෙනකම්. නිරෝධය මොකක්ද? ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාසා නිරුජ්ජಂತಿ. මෙන්න නිරෝධය. අනේ දකින්න ඥානි, වැය දකින්න ඥානි. අර උදේ දකින්න ඥානිය පරිච්ඡ සමපාද කරවි. වැය වෙන්නේ කොහමද? අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ. විඤ්ඤා නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායත නිරෝධෝ සලායත නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නිරුජ්ජಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්තස නිරෝධෝ හෝති. මෙන්න වැය ඥාන. පටිච්චසමුප්පාදය ගොඩනැගෙන හැටි දකින්න උපාද ඥාන. ගෙවෙන හැටි දකින්න වැය ඥාන. ඔන්න ඒ දෙක දැක්කම උද්‍යාවේ දැක්ක අනිච්ච දැක්ක. එහෙනම් අනිච්ච කියන්නේ ස්ථිර නැහැ කියන එක නෙමෙයි කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔන්න ඒ දෙආකාරයෙන් පේනවා උද්‍යාවේ ඥානෙට අනිච්ච කියනවා. අනිච්ච දකිනවා ඔන්න ඒ උද්‍යාවේ ඥානෙන් ওই ටික දකිනකොට. යෝ ධම්මං පස්සති සෝමං පස්සති පරිත්‍රාමපාදර්ම යමේ දැක්කනම් ඔහු බුදුන් දකිනවා සත්‍ය දකිනවා. එන එකට ගැළපිලා. අනිච්ච දැක්කනම් බුදුන් දකිනවා. ඒකට ගැළපිලා. ඉතින් ගිරිමානන්ද සූත්‍රයේ පිරිත් පොතේ හැමදාම කියවන එකයි. ඔය පිරිත් පොතේ දේශනා කරනවා. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා.
ආනන්දෙනි මේ සියලු සංකාරය අනිත්‍යයි කියන්නේ මොන සංඥාවෙන්ද? ඉදානන්ද වික්කු සබ්බ සංකාරේසු අට්ඨීයති හරායිති jigucchati අයංගුච්ඡත ආනන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. කොහො ඉතිරි කතාවක් කිව්ව. කාරණා තුනක් වෙනවා අනිත්‍යයි කියන්නේ. අට්ඨීයති හරායිති jigucchati. දැන් මේ වචන තුනට සාමාන්‍ය සිංහල අදහසක් දීලා තියෙන්නේ වචන තුනේ නිරුක්තිය මත විලා නැහැ. මේ සියලු සංඛාර සියලු සංඛාර කියවහම මේ මුළු ලෝකෙමයිති. චේතනාවට විතරක් නෙමෙයි උතන කියන්නේ. චේතනා ප්‍රදාන කිරීම තමයි කර්මයේ ප්‍රදාන කිරීම මුළු ලෝකෙම ගොඩ නැගෙන මූල ධර්මයක් තියෙනවා. ඒකෙන් ගොඩ නැගෙන මුළු ලෝකෙ සකස් වෙච්ච එක සංකතය. සංකත වෙන්නේ සංඛාර නිසා. සකස් වෙන නිසායි සකස් වෙච්ච දෙයක් ඇදෙන්නේ. අන්නේ ඒ අර්ථයෙන් කියනවා සියලු සංඛාර මුළු ලෝකෙ සජීවී අජීවී සියල්ලට මුදිරන් ආතේ දුන්න නම. සබ්බේ සංඛාර. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේ පෙන්නන්නේ චේතනා මුල් කරගෙන හටගත්තා වූ සංඛාරයේ හිතේ හටගන්න නාම ධර්මයක්. සබ්බේ සංඛාරා අනිත්‍යයි කියන දේ පෙන්නනවා මේ ලෝකෙට හටගත්ත සියලු දේ. සියලු සංකත ධර්ම සංඛාර නිසා කොට නැගුණා. දැන් මේක තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් සබ්බ සංඛාර ඉතින් කතමාචානද්ද සබ්බ සංඛාරිස අනිත්‍ය සංඥා. ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳ අනිත්‍යයි සංඥා කියන සංඥාව මොකද්ද? අහලා ප්‍රශ්නේ අහලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉදානන්ද බික්කු සබ්බ සංඛාරිසු අට්ඨීයති හරායිති jigucchati අයංගුච්ඡතානන්ද සබ්බ සංඛාරිසු අනිච්ච සංඥා. දැන් කොච්චර පැහැදිලි බුද්ධ වචනයක් තියෙනවද අනිච්ච තෝරගන්න. අට්ඨීයති හෙලා අටුවාවේ අපේ තිබිච්ච අට්ඨීයති තෝරලා තිබිච්ච එක අද තියෙන රෝ වැඩ සංගරාවේ. පස්සේ ලියාගත්ත එක එක නෑ මතවල නෑ සිංහල සොරු වල තෝරලා තියෙන කාගේ මතින්ද? මොනවා හරි ගත්ත ඒ අයගේ අදහතින් අද මේ කාලේ සිංහලට අර්ථ ලියා තියෙනවා. මූලික අර්ථයේ අද තියෙන හෙලාට වාවිති විචෛත්‍යයේ අට්ටියේති කියන එකේ ඇතේ ලෝ වැඩ සංගලා මොකොම තියෙන්නේ මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස ඒ සැපතෙහි ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. ඔය පෙන්නේ අට්ටියේති තෝරාගත්තනම් අට්ටියේති දකින්න ඇට ගොඩක් වාගේ මස්ලේ නැති ඇල වල්ලෝ හප හපා ඉන්නවා කෑදරකට එක ගඳට කවදාවත් උන්ගේ බල පිරෙන්නේ නැහැ බලිගිනි ඇරෙන්නේ නැහැ ඔක හැපුවට. අපි මේ කාමාස්වාදීන් කාමයට හේතු වෙලා කාමවස්තු පිළිබඳ ගිජු වෙලා ඒවා බද බදා කකා ඉන්න මිනිස්සයා ඔන්නෝ වගේ වැඩක් තමයි කරන්නේ. මේ කාම අසහනෙන් පෙළෙනවා මිසක් ඕක ඇරෙන්නේ නැහැ. දුක් විඳිනවා මිසක් කවදාවත් සැනසුමක් ලැබෙන්නේ නැහැ. ඕක තෝරා ගන්න බැරි මේ මිනිස්සයෝ දොස් පේ නැති නිසා දුක් විඳ විඳා මේ පස්සේ යනවා. ගණ්ඩහරයක් නෑ ඇට ගොඩක් ලෝකලෝකනවා වගේ වැඩක්. දැන් මේක හිතලා බලන්න කියලා පෙන්නනවා. මෙන්න අනිච්ච දකින්න එක ලස්සනය. අනේ එහෙම එකක්ද මේ ලෝකේ කියන්නේ? වැඩක් ඇති එකක් නෙමෙයි. අවබෝධය මොකද්ද? ඔන්න ඔය අවබෝධයට කියන අනිච්ච සංඥාව. හරායති. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරායති කියන්නේ මොකද? හරයෙන් තොරයි. උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරයක් හොයන්න හරය කියනවා කොවුලකට. හරයක් ඇති ලීයක් හොයාගන්න ඕන මිනිහේ කැලේට යනවා එහෙම එකක් හොයාගන්න. ගිහිල්ලා මොකද කරන්නේ? ඇද නැති කඩක් හම්බෙලා මේ මෝරියා මේක කපා ගන්නවා. බලනකොට මේ කෙහෙල් කඩක් කපාගෙන තියෙනවා. හොඳට ලොකුවර තිබිච්ච ඇද නැති කොටයක් කියේ. ඇටි කෙහෙල් ගස් එහෙම තියෙනවනේ මහකැලේ. ඒවා තමයි කපාගෙන තියෙන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? පොත්ත ගලවලා හරිය හොයාගන්න ඕනේ කියලා හරිය ගිනියන්න ඕනේ පොත්ත වැඩක් නැහැ කියලා. එක එක පොත්තෙන් පොත්ත කෙහෙල් කඳේ ගලවන්න පටන් ගන්නවා. ගලවල ගලවල අවසානයේ ගලවල බලනකොට කොතනද හරයක් තිබුණේ කියලා කන්දේ. අන්නේ හරයක් නැති හරයක් තියෙනවා කියලා හිතාගෙන හරයක් තියෙනවා කියලා කෙහෙල් කඩක් උසාගත්තා වගේ වෙලක් තමයි මේ සංඛාර උසාගන්නේ. මෙන්න හරයක් නැති ලෝකේ දකින්න හැටි. එහෙනම් මේ සංඛාර කියලා උණු හරි ගොඩ ගහ ගන්න වැඩ ඔක්කොම හරි මට හරි මට හරි මට ලැබුණා කියලා කියන්නේ මොනවටද? හරයක් නැති කෙහෙල් කඩන් හරයක් තියෙනවා කියලා ගත්තා වගේ වෙලක්. අන්තිර වල්නකොට වතුරු ගහලා බැලුවාම ඉතුරු වෙච්ච හරයක් නැහැ. පුස්ස වින්දාවක් ගෙවිලා ගියා විතරයි. හරයක් හම් වෙන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔන්න ඕක ගැන. සසර ගමනේ ඉනකොට කවුරු වෙලාද අපි හිටියේ නැහැ කියන්නේ? දෙවියෙක් කියලා, බ්‍රාහ්මීෙක් කියලා, සක්විති රජෙක් කියලා නොහිටි කෙනෙක් මේ ලෝකේ නැහැ කියනවා. මේ මහ පොළවේ පස් දෙබරගිරි තරමට ගුලි කරොක් ගුලි කොච්චරද? ඊට වැඩිය වැඩි වාර ගණක් මේ තව සත්වේ එක එකට මව් වෙලා පිය වෙලා සහෝදර වෙලා සහෝදරී වෙලා ඥාතිවරු වෙලා හිතවත් වෙලා තියෙනවා දුව වෙලා තියෙනවා පුතා වෙලා තියෙනවා. ඉත්‍රි වෙලා පුරුෂ වෙලා තියෙන වාර අනන්තයි. අද පුරුෂයා ඉත්‍රි අත්බැවුල හිටපු වාර අනන්තයි අප්‍රමාණයි. ඉත්‍රිව ඉන්න අය පුරුෂ අත්බැවුල හිටපු වාර අනන්තයි අප්‍රමාණයි. එක අත්බැවකින්වත් හරයක් දීලා තියෙනවද බලන්න. ඔය ලැබු අත්බැවුල ඉන්න මොකද්ද කළේ? අපි හැදෙන්න ඕනේ. හොඳින් ජීවත් වෙන්න ඕනේ. සමාජයේ ශිෂ්ට සමතෝ ඉන්න ඕනේ. ඒ හොඳ පැත්ත අදහස්. කොහොම හරි කමක් නැහැ අපි ආස්වාද විඳගෙන ඉන්න ඕනේ. අපි ජය ගන්න ඕනේ අනික මරලා හරි. හොරකම් කරලා හරි අපේ වැඩේ කරගන්න ඕනේ. ඕවා තමයි මේ සසර ගමනේදී මිනිස්සේ වෙලා ඉඳගෙන හරි සත්ත්ව වෙලා ඉඳින හැම එකම කොලේ. Tamante ජය පතාගෙන විවිධාකාර අයිතිකම් අසාධාරණකම් කළා. කරලා කරලා අන්තිමේදී බලපුවා මොකද වෙලා තියෙන්නේ? අද අපි බැලුවොත් එහෙම මෙච්චර කල් අනන්ත සංසාරී. මහා පොළොවේ පස් වලට වැඩි විපදිලා තියෙන මේ සංසාරේදී අපිට එක අත්බැවක් හැදිලා තියෙනවද? අපි කරපු එක හරි ගියා කියන්නේ එක. දැන් අපිට එකක්වත් නැහැ. නම මොකක්ද වෙලා තියෙන්නේ? කේහෙල් කඳන් පතුරු ගහලා හරෙව්වා වගේ තමයි වෙලා තියෙන්නේ. අන්න හරායිද කියන වචනේ අර්ථය තෝරා ගන්න ඕම විග්‍රහ කර ගන්න ඕන. අන්න ඒකට කියන අනිත්‍යයි. අනිත්‍ය සංඥාව. අනේ හරයක් නැහැ නී ලෝකේ. වැටුණා නම් අනිත්‍ය සංඥා. jigucchati. මොනවටද මේ සත්‍යය මෙච්චර කැමති වෙන්නේ? ඉච්ඡා වෙලා තියෙන්නේ කැමති වෙලා තියෙන්නේ මොකටද? jigu මලමුත්‍රා වලටනේ. ජීගු ඉච්චති තමයි ජීගු ඉච්චති. ඉතින් හැමතිම පිළිකුල් කියලා කියනවා පොතේ ඔක තෝරලා දෙන්නේ නැහැ. ඔක තෝරා ගන්න වචනෙම නිරුක්තියක් තියෙනවා. ජීගු ඉච්චති ජීගු ඉච්චති. මලමුත්‍රා වලට මේ කැමැත්ත. ඇත්තද කියලා බලන්න ඕනේ. අනේ එහෙම කියන්නේ මේ රංකාදල මලමුත්‍රා වලක් කියවට ජී වන්න මෙහෙමත් කතා කරනවානේ. කාමී මුසපත් වෙච්ච එක කොහොමත් කියනවා. ඔය රංකාදේ ඔයා දැන් කොච්චර කාලා තියලාද මෙච්චර කාලෙකට? ඔයාට අවුරුදු කීයද? මට අවුරුදු 20යි. 22යි. රංකාද කොච්චර කාලා තියලාද මෙච්චර කාලෙකට? ඔය බත් එහෙම මාළු ඔය වගේ කීක දේවල් කිලෝ 1000ක් විතර කාලා ඇති. රංකාද වතුර කොච්චර වීලා තියනවද? ලීටර 1000කට වැඩියත් වීලා ඇති. දන්න හැටියට කියනවා. එන් කිලෝ 1000යි වතුර වීපු ලීටර 1000යි. ඉතින් එතරාර ගසාම දැන් කිලෝ 2000කට වැඩිය 2500 3000 කාලා වීලා තියනවනේ. කිරලා බලමු බලන්න. රංකඳ කිරලා බලපුවාම කිලෝ 40යි. දැන් මොකද වෙන්නේ? අනේ මෙච්චර කල් කාපුවා කොහොමද පිට වුනේ ඔයගෙ? කියන්නකෝ රංකඳේ. ජීවලිනේ ගුවලිනේ. වෙන මොකද පිට වෙලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? අර කකුසිය ගිහින් බලපන්කො. අර මුත්‍රා කරපතන ගිහින් බලහන්කො තිවිච්ච. ආන් කාපුවා වීපුවා ගිහින් තියෙන හැටි. දැන් කිලෝ 40ක් ඉදිරිය වෙන්නේ කිලෝ කොච්චර කෑවා? කිලෝ 10000 කාලා වෙලා තිබුණාද ඔක්කොම කක්කුසියේ මුත්‍රා කරලා උදලා ගිහින් තියෙනවද දෙන්න නාව දෙන තෙල් පුර වලින් ගිහින් ඔක්කොම ජීගු දැන් ඉතුරු ටික රංකඳද මං දැන් තව පොඩ්ඩකින් මලොත් එහෙම ඔබ හිතලා බලහක මම බලා කියලා හෙට වෙනට මට මොකද්ද වෙන්නේ රංකඳ ඉදිමිලා අනිද්දාට කළු වෙලා නිල් වෙලා ඉන් අනිද්දා වෙනකොට තවත් වෙලක් එනකොට නාහෙන් කටින් හැවතෙනිම කුණු ඕජස් ගන්ධාසාරය වේ ගලන්න පටන් ගින් ඉන් ගිහින් දැම නම් කොහල හරි දොසෝහනකට හරි දැමන රංකඳට පණුව ගහලා ඊට පස්සේ කුණු ජොරාව ගල ගන්න ආහේ වහගෙන දුවන රංකඳ පැත්තක යන්නේ බලාතරව යන්නේ නැද රංකඳ බලන්න ආ මාසියක් ඉතර ගියානේ යනකොට ඇට සැකිල්ලා කැඩිලා ගිහිල්ලා කෑලි කෑලි මේ වැතිරිලා රංකඳ දිල්ලා ගිහලා කොහොම රංකඳ කොහෙද තිබුනේ මල මුත්‍රා ගොඩත් විලා මර මුත්‍රා ගොලින් ගිහිලා ඉතන් සතල ධාතුර ගියා මිසක් වෙන මොකද්ද තිබිලා තියෙන්නේ මේකද රංකඳ කිවි මේකද මේ වහම් වටනවා කියලා අල්ලගත්තා ඉච්ඡාව තිබ්බේ කැමැත්ත තිබ්බේ ඔන්න ඔය කුණු ගොඩට ඔන්න ඕක යම් දාසක මෙනෙහි කරන්න ඔය විදිහට මෙනෙහි කරගෙන බලනකොට මගේ රංකඳ කියන වැඩි මං වගේ ලැජ්ජ නැති එකෙක් මෙහෙම කුණු කරද මෙච්චර කාල රංකඳ කියලා බදන්න ගිය කියලා තමන්ටම හිතෙන දවසක් එනවා අන්න ප්‍රඥා ලැබුණා දහම් දකින්න හැටි පාලි ඉගෙන ගත්තට මේවා දකින්නේ කොහොමද සිංහල මිනිස්සු සිංහල භාෂාවෙන් අදහස ගන්න ඉපැ සකාය නිරුත්තියෙන් දහම් පිරිවහන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා සකාය නිරුත්තියෙන් සෝකීය ව්‍යවහාරය තේරෙන්නේ නැහැ යමලු තෙකුල කියලා දෙන්නේ සංස්කෘතිය ලියන්න හනකොට මෝග පුරුෂයෙනි ඔබලා මොනවද මගේ ධර්මය ගැන කරන්න හදන්නේ කරන්න පුළුවන් දේ අද්දෝ කරන්න හදන්නේ සාමිනී ඔබ වහන්සේගේ ධර්මයේ මේ එක එක තැන් වලින් මහාන වෙලා එක එක භාෂා කතා කරපු එක එක ಜಾති කුල ගෝත්‍රය මහාන වෙලා තම තමන්ගේ සකાય නිරුක්තියෙන් ධර්මයේ විරුද්ධව එක එක කතා වලින් කියනවා ඒක අදහසක් නෑ ඔක්කොම කියන්නේ විවිධ කතා මේ ධර්මයේ නැති වෙලා නම් මෙහෙම ගියොත් ඒක අපි නවත්තලා මෙහෙම ක්‍රමයක් ගමුද සංස්කෘතියෙන් ඡන්දසල නගමුද අපිට පුළුවන් ඒක කරන්න. බුදුරණන් හදි මෝග පුරුෂෙයිනි ඔය මෝඩ කතාව කියන්නේ ඵලයල්ලා. මගේ ධර්මයේ ඡන්දසර නගන්න ගියොත් ඇවතක් පැනෙව්වා. එන්න මේ ඇවත සිද්ධ වෙනවා කියලා. පණ රහිතන් මහණෙනි සකાય නිරුත්තින් ධර්මයේ විරිවහන් අවබෝධ කරගන්න. අනුමත කළා. දැන් අනුමතිල මොකද අද වෙලා තියෙන්නේ? අද හොයන්නේ මොකක් කරන්න? සකාය නිරුත්තිය කියලා සුද්ධ මාර්ගදී වාසා නිරුත්තිය කියලා වාසා නිරුත්තික වෙන එක නරවලා තියෙන්නේ. ඒ අකිව්වක අද නැහැ නේ. ඒකින් අද නිවන් දකින්න බැරි. එහෙනම් අද නිවන් දකින්න අද මේ කතා කරමු. ස්වකීය ව්‍යවහාරී වණ කියන්න වෙනවා. එතකොටයි තේරෙන්නේ මේ කයේ හැටි, රංකන්දේ හැටි. ඕක තෝරලා දෙන්නේ කොහොමද? මොකෙන් තෝරලා දෙන්නද නැත්නම්? අන්න තමන්ට වැටහින ක්‍රම වේදේ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කියලා තේරුම් කරලා දුන්නොත් තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද? අට්ටි යති හරා යති ජිගුච්ඡති අයංගුච්ඡතානද්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්ද මෙන්න මේකේ අනිච්ච සංඥාවයි කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කිව්ව අනිච්ච සංඥාව පිළිගන්නවද? බුද්ධඝෝසහාමුදුරුවෝ කිව්ව අනිච්ච සංඥාව පිළිගන්නවද? කෝකද පිළිගන්නේ? හිතලා බලන්න. මං ඒවා කියන්නේ කැමති නම් බුද්ධඝෝසහාමුදුරුවෝ කිව්ව එක පිළිගන්න. කැමති නම් බුදුහාමුදුරුවෝ කිව්ව පිළිගන්න. නිවන් දකින්න කෝකින්ද ඔයගොල්ලෝ හිතාගන්න. වෙන මොනවා කියන්නේ? ආයි මං බුද්ධඝෝසහාමුදුරුවෝ මෙහි ආවේ ධර්මයේ විනාශ කරන්න. මං දන්නේ නැහැ ඒවා. මං ඒ කිය යුත කිව්වා. පේන්න තියෙන ඇත්ත කිව්වා. ආයි මට ඒකේ වැඩක් නැහැ. බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම එක දේශනා කරලා තිනා අනිච්ච කියලා. ඉතින් බුද්ධඝෝසහාමුදුරුවෝ දේශනා කළා නම් ස්ථිර නැහැ කියලා. කැමති එක පිළිගන්න. මම ඕක. මම බුදුහාමුදුරුවෝ එකක පිළිගන්නවා. ඒකේ ප්‍රතිඵල මම ලබනවා. මට කියන්න තියෙන ඔච්චරයි. අනික අය තව තවත් නිගමනය කරගන්න. අන අනිච්ච දකින්න හැටි. ඒ බුද්ධ දේශනාවේ අනිච්ච පෙන්නපු හැටි. අර අටුවා විග්‍රහ කරපු සැටියොත් හාමුදුරුවෝ. ওই දෙකම ගැලපෙනවා. ස්ථිර නැහැ කියන කොතෙන්ද ගැලපලා තියෙන්නේ? ස්වාමිනී මොනවද දිරන්නේ මොනවද නොදිරන්නේ? එක්තරා දෙවියෙක් ඇවිදලා බුදුරණාහතගේ ප්‍රශ්නයක් ඇහුවා. රූපං ජීරති මච්ඡානං නාමගතං නජීරති කියලා දේශනාවක් කළා. නාමගතරය නිවනද? පොඩ්ඩක් හිතලා මොනවද නාමගතර? ලෝකේ නැති එකක්ද? ලෝකේට අයිති එකක්ද? රූප දිරනවා මැරෙනවා. හා අනිත්‍ය කියන එකට මැරෙනවා දිරනවා මැරෙන එක අනිත්‍ය නම් ඒක හරි. නාමගතරත් එහෙම කිව්වද බුදුරණාහතු? නාමගතං නජීරති. නාමගතර දිරන්නේ නැහැ. දිරන්නේ නැහැ මැරෙනවා. දිරන්නේ නැතුව මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ නැද දිරන්නේ නැති එකක් තියෙන ලෝකෙ. නෑ සියල්ල ඉස්තිර නෑ. සියල්ල වෙනසෙනවා කිව්වොත් හරිද? පරස්පර වෙනවනේ. එහෙනම් මොකද්ද මේ කිව්වේ? අනිස ඔය වචනේ කපන්න ඕනේ. අනිච්ච කිව්වේ අනිසයි නිසි නෑ. පරිහරණයට නිසි නෑ. ඇයි නිසි නෑ කියන්නේ? යමක් පරිහරණය කිරීමේ අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස පායාසය වෙනවා. ඒක නම් ප්‍රතිඵලයේ පරිහරණයට නිසිද අනිසිද? අන්න ඉතින් බුදුරන් වහන්සේ මේ දුන පිළිතුර ඥානවන්තින් ගෝචර නැද්ද? දැන් ඥාන ගෝචරයි කිව්වේ මේකනේ. පුංචි ළමයාට ගෝචර ඉන්න හත් අවුද්දේ ළමයා අරිහතලපත් උනේ. ඕක දැකලානේ. පුතේ කියන්නේ ඌ යමක් නිසා ජරා මරණ ඔයාට වැටහෙනවනේ. අඬනේවා ශෝක වෙනේවා අහලයි අත පැහැරගෙන හැපෙනේවා දුක් වෙනේවා දුම්නස් වෙනේවා මහා දාහේ හූල හූල ඉන්නවා තේරෙනානේ ශෝකයෙන් ඉන්න හැටි. පොඩි කාලත් වැටහෙනවනේ. පුතේ ඒ යම් කිසි වැඩක් කරලා ඕක නම් හම්බෙච්ච ප්‍රතිඵලයි. එහෙම වැඩ කරන එක නිසිද අනිසිද ඔයාට තේරෙන්නේ කොහොමද කිව්වොත් පුංචි ළමයා නිසි කියයි. ඒ ළමයාත් කියන්නේ මට තේරෙන්නේ ඒක අනිසි. ඉතින් බුදුබණ පුංචි ළමයාට තේරෙන්නේ ඉඳලා හත් අවුරුද්දෙන් රාත් උනේ. ඒ වන් අද වෙහිලානේ මහා පඬිතුයාට තේරෙන්නේ නැති වෙන්නේ. දැන් කවුකේද වරද තියෙන්නේ? වහපියක මිස අපේන මොකද්ද? වෙහිලා නැහැ කියවට හරියන්නේ වෙහිලානේ තියෙන්නේ. අන්න දකින්න ඕන තැන. එහෙනම් අනිසි බව දැක්කහම නිච්ඡං වා අනිච්ඡං වාති. නිසිද අනිසිද ඇහුවේ ඕක. දැන් ඔකට දෙන අලුත් අර්ථය දීලා තියෙන මොකද්ද? බුද්ධඝෝසහාමුදුරුවෝගේ අර්ථය ස්ථිරද නැද්ද? ස්ථිර නැහැ කියනවා. ස්ථිර නැත්නම් දුකද සැපද? දුකයි සාමීනි කියනවා. දැන් ඉතින් ඔය ගත න්‍යාය ධර්ම. දැන් ඉතින් මේක බලන්න ඕනේ. අනිසිද නැද්ද කියලා ඇහුවා අනිසි සාමීනි කියලා උත්තරේ දුන්නේ එක. ස්ථිරද නැද්ද කියලා ඇහුවා ස්ථිර නැහැ කියලා උත්තරයක් දුන්නා කියලා නම් ඔහොමයි පෙන්නන්නේ. ඒකයි තියෙන අඩුපාඩුව. පාලිය නෙමෙයි වැරදිලා තියෙන්නේ. පාලියට දුන්න අදහස. අදහස් දෙන්න කියලා කරපු විපරීතයි. ඒකයි වැරදිලා තියෙන්නේ. එතකොට ඉච්ඡ ওই දෙකේ පොඩ්ඩක් තණ්හා උපාදානවයි දෙක ඇලෙනවා පැතෙනවා. එකක් බලවත්. එකක් පොඩ්ඩක් බලාදී. ওই දෙකයි වෙනස. ඉච්ඡ කියවහම හිතවත කියලා කියන්නේ යාලුකම. හිතවත්කම ඉච්ඡායස්මා ඔය වචනේ තියෙනවා තවත් ඇඟවල ත්‍රිවිධකෙ හිතවත් ආයස්මතුනි කියලා කතා කරන ඉච්ඡායස්මා කියලා කතා කරනවා ඉච්ඡා කියන්නේ හිතවත් බවට
ඉච්ඡා කිව්වොත් දැඩි හිතවත්කම. ඒක වැදුණා, හා වුණා, තද වුණා. අන්න ඉච්ඡා. මේ බුදුරණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදයේ ඉච්ඡා නිදානයි. ඉච්ඡා නසන්තය න වමත්ත මති. ඉතින් අන්න පින්න පුතන ලස්සන පින්නනවා. නාමාංච රූපාංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහානි. ඉච්ඡා නසන්තය න වමත්ත මති රූපේ විභූතේන පුසන්ති පස්සෝ. බුදුරණන් වහන්සේ ගහ ප්‍රශ්න, බුදුරණන් වහන්සේ දුන උත්තරය. නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා. මේකට ඉච්ඡා නිදානයි. දැඩිව අල්ලා ගැනීම, දැඩි බැඳීමට ඉච්ඡා කියන්නේ. අධික තෘෂ්ණාව. ඉච්ඡා නිදානයි මේකට. මොකටද? නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන්න ඉච්ඡා නිදානයි. ඉච්ඡා න සන්තය. මේ හිතේ ඉච්ඡාව නැත්නම් න මමත්ව මත්ති. මමත්වයක් නැහැ. රූපයේ විභූතේ දා රූප සමග සම්භූත නැහැ. සම්භූත කියන්නේ එකතු වෙනවා. තෘෂ්ණාවෙන් ඉපදා ගන්නවා. දැන් ඉච්ඡාව නැත්නම් රූපයේ විභූතේ න පුසන්ති පස්සෝ. එදාට ස්පර්ශනාව තියෙනවා. එහෙනම් පස නිරෝධා වේද අන්න කිව්වා මොකද්ද? විඤ්ඤා නාම රූප නිරෝධා පස නිරෝධෝ. අන්න නිවන් මාර්ග. නාම රූපත්‍ය පස්සෝ. අන්න ලෝක මාර්ග. නිදාන මොකද්ද? ඔකට හේතු වෙන්නේ ඉච්ඡාව. මෙච්චර පැහැදිලි කරලා තියද්දි මට මේ ඉච්ඡා කියන වචනයක් කියනවා මේ පරිත්‍යාගෝපාදයේ කියලා මට දොස් කියනවා. කරන්න දෙයක් නැහැ. උන්වහන්සේලා මොනවා කිව්වත් හේතු ඇතුව මම විග්‍රහ කරලා දෙනවා. මට බැන්නට කමන්නේ. උන්වහන්සේලා අනුකම්පා කරලා අනේ සත්‍ය අවබෝධය ලැබේවා කියලා මම මෛත්‍රී හිතෙන් කියන විදිහට වචනයක් කියවත් නම් උන්වහන්සේලා දොස් කියන්නේ. මම කියලා දෙන්නේ ඔන්න ඕකයි. ඉතින් ධර්මයේ තියෙන තැන් පෙන්නනවා. ඉතින් පෙන්නන ඒවා ගන්න ඕනේ. ගන්නේ නැත්නම් ඉතින් මොනවා කරන්න? ධර්මයට අනුව පෙන්නනකොට. ඉතින් ඔබ විග්‍රහ කරලා දෙන්නේ ඒකයි. ඉතින් ඉච්ඡා තෝරා ගන්න ඕනේ. ඉච්ඡා නිදාන වෙන හැටි නිදාන සූත්‍රය කියලා සූත්‍රයකත් පෙන්නනවා. පටිච්චසමුප්පාද නිදාන සූත්‍රය. ඒ සූත්‍රයේත් පෙන්නනවා මේ පටිච්චසමුප්පාදයේ ඉච්ඡා නිදානයි. ඉතින් මම ඉච්ඡා නිදාන වෙන කතාව කිව්වා කියලා මට බොහොම තොස් කියා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මම පෙන්නන්නේ ධර්මයට අනුකූලව. තේරුම් අරගන්න යථාර්ථය. ඉතින් අනිච්ච දුක්ඛ දකින්න ඕනේ. අන්න දැන් අපි අහනවා. කෙනෙකුට කවුරු හරි ගහනවා. ඔයාට දැනෙන්නේ දුකද සැපද? අලන්නේ මොකද? මට ගැව්වා. සැප දැනෙලාද අලන්නේ? නෑ දුක දැනෙලා දුකව. හිදුලා. හිතෙන එක සැපද දුකද? දුකයි. ඔයාට ওই දුකාවේ ස්ථිර නැති හින්දාද කැමති නැද්ද අපිට හින්දාද? දැන් පිළිතුර මොකද්ද? ඔය ගහන එක ස්ථිර නැති හින්දාද ඔයාට දුක ආවේ? නැත්නම් ගහන එක කැමති සේ නොවිච්ච හින්දාද? ඔයා කැමැත්ත මොකද්ද? ගුටි නොකයි. නමුත් ගැහුවා. දැන් කැමැත්ත හිද්ද වෙච්ච නැති හින්දාද ওই දුක ආවේ? නැත්නම් කැමැත්තට නොසිද්ද වෙච්ච හින්දාද? නැත්නම් ස්ථිර වෙච්ච හින්දාද නැති හින්දාද? අනේ ගහපු එක ස්ථිර නැති හින්දා මට දුක ආවේ කියන්නේ. ගහපු එක ස්ථිර නම් ගුටි කාලා මැරෙන්නේ නැහැ. මැරෙන එක ගහනවනේ එක. ඉතිර නැති හින්දා නියන්ද ගහන්න දෝ යන්න ගිහ ගහලා ගහලා. ඉවරයි ගහලා ඉවරයි. ඉවර වුණා. දැන් ඉතිර නැති හින්දා දුක ආවේ. දැන් යථාර්ථයේ පැහැදිලිවම තියෙනවා කැමැති සේ නැති හින්දා දුකයි. ඒකට කිසිම තර්කවාද නැහැ. හොඳට පැහැදිලි හැම කෙනෙකුට ඥාන ගෝචරයි. ඒකයි බුදුරයන් වහන්සේ දේශනා කළ යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං. අන්න පරිත්‍ත අර කියන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රය වශයෙන් සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරනකොට ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවැත්නි මේ ජාති ධර්මතාවය කියන දේ සත්ව ඉන්න වෙන්නේ මේ ඉච්ඡාවක් ඇති වෙනවා. මහා බලවත් කැමැත්තක්. අබෝ වතම යන්න ජාති ධම්මානං අස්සාම. මට මෙහෙම ජාති ධර්මයක් අනේ ඉන්නේ නැත්නම් කොච්චර හොඳ කියලා. මෙහෙම අදහසක් එනවා. නකොහ පණීතං ඉච්ඡායපත්තබ්බා. ඒ වුණාට කැමති මහ බලවත් කැමැත්ත ඇති වුණාට ඒක එහෙම සිද්ධ වෙන්නේ. ඉදම්පි යම් පිච්චන්න ලබති සම්පි දුක්ඛ. මෙන්න මේකට කියනවා කැමති සී ලැබෙන්නේ නැති එක දුකයි කියලා. කොච්චර ලස්සන ජාති දුක පෙන්වනවා. ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවැත්නි මේ ජරා ධර්මයේ ස්වභාවය කරින්නා මේ ලෝක සත්‍යෙ මෙන්න මෙහෙම ඉච්ඡාවක් ඇති වෙනවා. අබෝ වතම යන්න ජරා ධම්මානං අස්සාම. මණි අපිට මෙහෙම ජරා ධර්මයක් එන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. නකොහ පණීතං ඉච්ඡායපත්තබ්බා. අනේ ඒ උනාට ඒක තමන්ගේ කැමැත්ත එහෙම දිනන ඒ ගැනුව වෙන්නේ ජරාවටපත් වෙනවමයි. ඉදම් පියම් පිච්චන්න ලබිත සම්පිත ඔන්න ජරා දුකේ නැහැ. මෙන්න මේකට කියනවා කැමැති නැති නිසා දුක එනවා. මොකද්ද? ජරාව කැමැති සී නැහැ. ජාතිය කැමැති සී නැහැ. ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං ඒවං උප්පජ්ජති. ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවැත්නම් මේ ව්‍යාධි ධර්මයේ ධර්මතාවය කියන්නේ ලෝක සත්‍යෙන්නේ මෙහෙම ඉච්ඡාවක් ඇති වෙනවා. අබෝ වතමයන් ව්‍යාධි ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම ව්‍යාධි ධර්මයක් ඉන්නේ නැත්නම් කොච්චර හොඳ ගා ඉච්ඡාවක් ඇති වෙනවා. නකෝ පණිතං ඉච්ඡාවේ පත්තබ්බා. ඒක කැමති උනාට හරියන්නේ නැහැ. ඉදම් පියම් පිච්චන් ලබපි නලවති තම්පි දුක්ඛක්. ඒ ජරාව එනවාමයි. එහෙනම් කැමති උනාට ජරාවක් නැතුව ඉඳ හම්බේ නැහැ කියනවා. මේකට කියනවා කැමති දේ නොලැබීමේ දුක ජරා දුකයි කියලා. දැන් ජාති දුක ජරා දුක ව්‍යාධි දුකයි කියලා. ව්‍යාධි දුක. මරණ ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පදි. මේ මරණේ ධර්මතාවය කියන ඉන්න ලෝක සත්වෙන් දැවැත්නි මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අබෝ වතම යන්න මරණ ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම මරණ ධර්මයක් ඇති වෙන්නේ නැන්නම් කොච්චර හොඳ. අනේ මට සදාහර ජීවත් වෙන්නේ නැන්නම් කොච්චර හොඳ කියලා අදහසක් එනවා. නකෝ පණීතං ඉච්ඡායි තම කොච්චර කැමති නැත ඕක සිද්ධ වෙන්නේ. ඉදම්පි යම්පි ඉච්ඡන්න ලබිත සම්පි දුක්ඛ. මෙන්න මේක දෙනවා කැමැති සීන ලැබෙන දුක. එහෙනම් ජාතිය කැමැති සී නැහැ. ජරාව කැමැති සී නැහැ. ව්‍යාධිය කැමැති සී නැහැ. මරණය කැමැති සී නැහැ. කැමැති සී නැති නිසා දුකයි. මෙන්න සත්‍ය විභංගය. චතුරාර්ය සත්‍ය විභංග කළා විග්‍රහ කළා දුන්නා. දැන් කැමැති සී නැති සී දුකයි කියන්නේ කොච්චර පැහැදිලිව තියෙනවද ධර්මයේ විග්‍රහ කරලා. මූල ධර්මයේ පෙළදහමේ මෙච්චර පැහැදිලිව තියෙද්දි දුක මොකක් නිසාද කැමති සී නැති සී දුකයි කියලා ජාති ධර්ම ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම ශෝක ධර්ම පරිදේව ධර්ම දුක්ඛ ධර්ම දෝමනස් ධර්ම උපායාතර ඔක්කොටම ඔක විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේ සියල්ලම දුක් වෙන්නේ මෙන්න මේ කැමති සී නැති නිසායි. එහෙනම් යම් පිච්චන්න ලබති තම්පි දුකං කිරිකේ අන්න එතන තමයි ඉච්ඡසේ නැති නිසා දුකයි කියලා දුකල මුල පින්නේ. එහෙනම් මොකක් නිසාද දුක? ඉච්ඡසේ නැති නිසායි. යමක් ඉච්ඡසේ නැත්නම් ඒක දුකද සැපද? දුකයි. යමක් ඉච්ඡා තේ නැත්නම් දුක ගෙන දෙනවා නම් විපරිණාමයට පත් වෙලා හිට වෙනසෙනවා. මොකද විපරිණාමයේ කිය වෙනස් වීම නෙමෙයි. වෙනස් වුණ ඵලියට විපරිණාම වෙන්නේ. යම් වෙනස් වීම තමන්ට අහිත කරන තමන්ට අවැඩදායක නම් තමන්ගේ බලාපොරොත්තු කඩ කරනවා නම් අන්න එකට කියනවා විපරිණාම. දැන් ඒකත් ධර්මයේ තෝරලා තියෙනවා. නැවත් විපරිණාම කියලා පස්සේ පොත්වල තෝරලා තියෙන්නේ වෙනස් වෙන එකට විපරිණාම. වෙනස් වෙන එක සියල්ල විපරිණාම කියලා පෙන්නේ නැහැ. යම් වෙනස් වීමක් නිසා තමන්ට අවැඩන තමන්ට දුකක් ගෙන දෙනවා නම් අසහනයක් ඇති කරනවා නම් අන්‍යබඳු විනාශ වීම වලට කියනවා විපරිණාම දුක්ඛය. එහෙනම් බුදුරණවහන්සේ දේශනා කළේ ඔන්න ඔය ඉච්ඡසේ නැන්නා විපරිණාමික නම් එහෙම දේවල් මම කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්න එකක් ඔය ඇසේ තියෙනවද? ඒව තියෙනවා හිතලා බලන්න. එතන මම කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්න හරයක් නැහැ. මොකද ආත්ම කියන්නේ? ආත්ම පැනෙව්වා කාරණා තුනකි. ඒ තමයි සදාතනිකත්වේ, අවිපරිණාමිකත්වේ, සාරත්වේ. මෙන්න ආත්ම පනවපු කාරණා තුන. ආත්මයක මුලක් මැදක් අගක් උපදිය කෙලවරක් නැහැ. අනන්තිය පටන් ගෙන තියෙනවා, ඉදිරියට අනන්තිය පටන් තියෙන නැති වෙන්නේ. මෙන්න ඒක අර්ථය. අවිපරිණාමිකත්වේ ආව පරිණාමයටපත් වෙන්නේ, පරිවර්තනය වෙන්නේ. ආත්මය එහෙමයි. ආත්මය හරි සාරයි. ඒක තින්නේ තමයි පංචකාම සම්පත් එහෙම විඳ විඳ ඉන්නේ. හරි සාරවත් වස්තුවක්. ආත්මය කියන්නේ මෙන්න මේ අදහස් තුනකින් තමයි ආත්ම සංකල්පය ගොඩනැගෙන්නේ. බමුණා බුදුරන් වහන්සේ පෙන්වුවා ඔය කියන හතර, ඔය කියන කාරණා තුන මොනවද තියෙන්නේ? සදාතනිකත්වයේ වස්තුවක් තියෙනවා නම් කියපල්. අහවල් දේ සදාතනිකයි, අවිපරිණාමිකයි, පරිණාමයටපත් වෙන්නේ නැහැ, සාරත්වයෙන් යුක්තයි. ඔය කාරණා තුනේ යුක්ත වස්තුවක් ලෝකේ තියෙනවා නම් කොතන හරි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා දැනු දුන්නා. ඉතින් ඒ අය මොකද කරන්නේ? හැඟවිච්ච තැන් 20ක් කිව්වා. ඔන්න ඔය කියන ಜಾති ආත්මය රූපේ තියෙනවා. ඒ ආත්මේ රූපවත්. රූපේටයි ආත්මය කියන්නේ. රූපේ තුලයි ආත්ම තියෙන්නේ. ආත්මය තුලයි රූප තියෙන්නේ. හතරක් කිව්වා රූප රූපස්කන්ධය පිළිබඳ. වේදනාවටයි ආත්ම කියන්නේ. ආත්මයටයි වේදනාව කියන්නේ. වේදනාව තුලයි ආත්මය තියෙන්නේ. ආත්මය තුලයි වේදනාව තියෙනවා. වේදනාවේ හතර පොලක අහඟ තියෙන හැටි කිව්වා. ඔයගේ ආත්මය. සංඥාවටයි ආත්ම කියන්නේ. ආත්මයටයි සංඥාව කියන්නේ. සංඥාව තුලයි ආත්මය තියෙන්නේ. ආත්මය තුලයි සංඥාව තියෙන්නේ කියලා සංඥාවේ හතර පොලක් පෙන්නවා. ඔය ආත්මය අහඟලා තියෙන එක පෙන්වන්න. සංකාර වලටයි ආත්ම කියන්නේ. ආත්ම වලටයි සංකාර කියන්නේ. සංකාර තුලයි ආත්ම තියෙන්නේ. ආත්ම තුලයි සංකාර තියෙන්නේ කියලා හතර පොලක් පෙන්වුවා. ඔය කියන්නා වූ ආත්මේ තියෙන දේ පෙන්වන සංකාර වල. විඥානීයටයි ආත්ම කියන්නේ. ආත්මයටයි විඥාන කියන්නේ. විඥානේ තුලයි ආත්ම තියෙන්නේ. ආත්මේ තුලයි විඥාන තියෙන්නේ කියලා හතර පොලක් පැනෙවුවා. විඥානීයට මේ ආකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට හතර පොල ගානේ 20 පොලක ආත්ම පැනෙවුවා. මේකට කියනවා වීස දිවිද සක්කාය දිට්ඨිය. 20 පොලේ පිටව සක්කාය දිට්ඨිය කියන්නේ ඕකට. ඔන්න ඔය සක්කාය දිට්ඨිය තියෙන දක්කල් සෝවාගෙන ඉන්න බෑ.
ධර්මාභූතය ලබන්න බෑ. අනිත්‍ය වැටහිලා නේ. අනිත්‍ය ටික වැටහුණා නම් ওই ටික වැටහුණා නම් ওই කියන සාරත්වයෙන් ගන්න ටිකක් ලෝකයේ රූප තුල වේදනා තුල සංඥා තුල සංකාර තුල විඥාන තුල කොතනකවත් තියෙන විදියක් නෑ. හේතුවක් නිසා හටගත්තා වූ යම් පල ධර්මයක් ඇද්ද ඒ හටගත් සියලු සංකතියෝම හටගත්තා නම් විපරිණාමයටපත් වීමේ වෙනසීමේ ස්වභාවයෙන් තියෙන සාරයි කියලා ගන්න එකක්වත් තිබුණේ නෑ. තිබුණා නම් අපි අද සත්‍යයේ එකේ ඉන්නවන්නේ. කොහෙද ඉන්නේ සාරත්වයක් තියෙන එක ලෝකේ පහළලා තියෙන්නේ. හැවට ඉනවා මිස. කොතන හොදයි කිව්වත් නේව සංඥා නා සංඥා තියෙන සාරත්වය කිව්වත් දන්නේ නැතුව මිස. මහා කල්ප 84000 කින් එක බෙදිලා යනවා. ඊට පස්සේ ආයිසරයක් මේ මනුෂ්‍ය ලෝකෙත් ඇදින් ඉපදිලා කරගත පවුමත් වෙලා ඊළඟ අපාය ගිහින් උපදින්න පුළුවන් ඒකේ සැප විඳපු එක. එහෙනම් නේව සංඥා නා සංඥා තියෙන කොහෙද සාරත්වයක් තිබුණේ? මෙන්න මේක බලන්න. ওই තියා තව දිනන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. නොදැක කියන්න පුළුවන්. දැනගෙන දැකගෙන කියනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මා හැරෙන්න තවත් දැනගෙන දැකගෙන කියන කෙනෙක් නැහැ ලෝකේ. ওই සියල්ලම මම දැකලා ඉවරයි. ওই පිටසර නැහැ කියලා දැකලා ඉවරයි. උපදින තරමක් යම් සත්‍යයක උපදිනවා නම් ඔන්න ওই ටිකේ උපදින තුන් භවයේ විග්‍රහ කරලා දුන්නා. ඔය ආයුෂ පෙන්නවා. මෙච්චර කාලයයි මේකේ තියෙන්නේ. උපදින්න හේතුව මේකයි. පවතින්න හේතුව මේකයි. වැරසෙන්න හේතුව මේකයි. සියල්ලම පෙන්ලා දුන්නා. ඒකේ ආස්වාදයේ මෙච්චරයි. ආදීනව මෙච්චරයි. ඒකේ විනාශය නිසා අසාරත්වයේ මෙහෙමයි. ඔක්කොම විග්‍රහ කරලා දුන්නා. ඉතින් අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ තුලින් ඔන්නේ අනිත්‍යතාවයේ දකින්න ඕනේ. අනිත්‍යතාවයේ දකින්නට ආත්ම දෘෂ්ටියත් ඉවරයි. දහම් දැකලා සැකත් ඉවරයි. උතපරාමාසයෙන් යන්නේ ප්‍රඥාවෙන් යථාබෝධය දැකලායි මම මේ සත්‍යයේ පිහිටියේ කියලා දැකලා ඉවරයි. එහෙනම් සක්කාය දිට්ඨියත් නැහැ, විදිකිච්ඡත් නැහැ, සීලබ්බත පරාමාසත් නැහැ. සසරේ ආපු ගතිය නිසා හදාගත විපාකස්කන්ධේ අර දදී හොඳ වෙනකන් කහනවා වගේ කාම රාගයෙන් පෙළෙනවා. ඒකේ ප්‍රතිකාරම හොයනකොට විරුද්ධ දෙයක් ආවම පොඩි ගැටීමක් හට ගන්නවා. ඒක අපාය යන තරම් හේතු වෙන එකක් නෙමෙයි අර මූලික ධර්මයේ තේරුම් ගත්ත කියලා. හැබැයි ඕක කවදා හරි අයින් කරගන්න මේකත් මහාසානිය කියලා මග වදිනකොට කාම රාග ව්‍යාපාද ඇති කරන ওই දදී වාගේ තිබෙන්නා ওই මානසිකත්වයේ දුරු වෙලා යනවා, කායිකත්වයේ සුද්ධ වෙලා ඊට සමතේටපත් වෙනවා. ওই ආර්ය මාර්ගයේ යලි යලි අනිච්ච දුක නැසවතේ මෙනි කරන්න පටන් ගන්නකොට. අන්නේ ටිකක් නම් සෝවන් සකුරුදාගාමි අනාගාමි කියන තත්ත්වයටපත් වෙලා සියලු තුන් භවයේම තියෙනා වසාරත්වයේ දැකලා පස්සේ සියලු තනින්ම මිදලා රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා කෙලවරලා අරිහත්යෙන් කෙලවර කරනවා. ඉතින් මේක තමයි මේ ධර්ම මාර්ගයේ මේක සර්කවාද කළා වැඩක් නැහැ. මේක කරුණු හරියට තේරුම් වර්ගින මගානු ගමනය කරලා ඔය ප්‍රතිඵලය ලබන්න ඕනේ. අපිට අද ඔයිට වල සාකච්ඡා කරන්න වෙලාව නම් මදි.